නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ මම සංකප්ප මඤ්ඤාය සත්තා ලෝකේ අනුත්තරෝ මනෝමයේන කායේන ඉද්ධියා උපසංකමි යථාමේ අහෝ සංකප්පෝ තතෝ උත්තරී දේසයි නිප්පපංචරතෝ බුද්ධෝ නිප්පපංචං අදේසයිති.
සාදු සාදු සාදු.
ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද අපේ ධර්ම දේශනාව සඳහා තෝරාගත්තේ මේ ගාථා වලින් සඳහන් වන ඒ බුදුපියාණන් වහන්සේ සුංසුමාරගිරි බගුජනපදයේ සුංසුමාරගිර වේසකලා වනයේ වැඩවිසෙන සමයේ සිදුනා වූ සිද්ධියක් මුල් කරගෙනයි. ඉතින් මෙන්න මේ භාගතුන් වහන්සේ මේ මිගදායේ, ඒ කියන්නේ මුවන්ට අබේදානේ දීපු මේ ස්ථානයක් වේසකලාවනේ කියන්නේ ආනිහි වැඩ ඉන්න විට මීට කිට්ටුවෙම්ම වැඩ ඉන්නවා අනුරුද්ධ ස්වාමින් වහන්සේ. උන්වහන්සේ වැඩ ඉන්නවා හුණවනය. මේ නුදුරෙම්ම තියෙන්නේ භාගතුන් වහන්සේට වැඩ සිටින දිසාවට ඒ නුදුරින් පිහිටි කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් මෙහෙම වැඩ සිටින මේ අනුරුද්ධ ස්වාමින් වහන්සේට වෙන මේ විදිහට මේ කල්පනාවල් එනවා. ඒ කියන්නේ විතර්ක කියන්නේ හිතෙනවා. අපිච්චස්සායන් දම්මෝ නායන් දම්මෝ මහිච්චස්ස. මේ ධර්මය අල්පේච්ච කෙනාටයි මහේච්ච කෙනාට නෙවෙයි. සන්තුට්ටස්සායන් දම්මෝ නායන් දම්මෝ අසන්තුට්ටස්ස. මේ ධර්මයේ ලදදී සතුටු වෙන කෙනාටයි, ලදදී සතුටු වෙන කෙනා නොවෙන කෙනාට නෙවෙයි. පවීතස්සායන් දම්මෝ නායන් දම්මෝ ඝනසංගරිකාරාමස්ස. මේ ධර්මය විවේකයට ප්‍රිය, විවේකයට බර කෙනාටයි, විවේකයට බර නැති එහෙම නැත්නම් ඝනසංගනිකාරාමයේ වෙන පිරිස මැත්තේ ඒ අය සමග පිරිස සමග අල්ලාප සල්ලාපයේ දින කෙනාට නෙවෙයි. ඊළඟට තව විතර්කයක්, තව විතර්කයක් පහළ වෙනවා මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ සිතේ. ආරද්ධ විරියස්සායන් දම්මෝ නායන් දම්මෝ කුසීතස්ස. මේ ධර්මය හොඳට වීරිය තියෙන කෙනාට, එහෙම නැති කෙනාට නෙවෙයි. තව විතර්කයක් පස්වෙනි, සුපතිට්ඨිත සතිස්සායන් දම්මෝ නායන් දම්මෝ මුට්ටස් සතිස්ස. මේ ධර්මය හොඳට සිහිය පිහිටන්න පුළුවන් කෙනාට, එහෙම නැති කෙනාට නෙවෙයි. සමාහිතස් අයන් දම්මෝ නායන් දම්මෝ අසමාහිතස්ස. හයවෙනි විතර්කය මේ ස්වාමීන්වහන්සේට ඇති වෙනවා. මේ ධර්මය සමාහිත හිත් ඇති කෙනාටයි, එහෙම නැති කෙනාට නෙවෙයි. තව විතර්කයක් හත්වෙනි එක ඇති වෙනවා. පඤ්ඤාවතෝ අයන් දම්මෝ නායන් දම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මය නුවණ තියෙන කෙනාට, ප්‍රඥාවන්ත කෙනාටයි, එහෙම නැති කෙනාට නෙවෙයි කියලා. එබැවින් මේ විදිහට මේ පුරුෂ විතර්ක කියලා කිය, මේ මහා පුරුෂ විතර්ක කියලා තමයි සඳහන් කරන්නේ. මෙන්න මේ විදිහට විතර්ක හතක් මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ හිතේ, මේ උන්වහන්සේ භාගතුන් වහන්සේ වැඩඉද්දී සුංසුමාර්ගිරි වේසකලා වනයේ මිගදායේ මේ ස්වාමිනාසේ වැඩම කරලා ඉන්න මේ ධර්මයේ හැසිරෙන බණ භාවනා කරන්න, හුදෙකලාව හැසිරෙන්න ඒකායන මාර්ග සතිපට්ඨානෙ වඩන්න, සිහිය වඩන්න වැඩම කරලා ඉන්නවා. චේතිය ප්‍රදේශයේ මේ ප්‍රාචීන වංශ කියන ප්‍රදේශයේ එහෙම ඉන්නකොට තමයි මේ විදිහට මුණාසෙට ඇති වෙන්නේ මේ විතක්ක. එතකොට දැන් අපි විමස ගන්න තියෙන්නේ දැන් මේ මුල් විතර්ක හත කල්පනා කරොත් මෙහි සඳහන් කරනවා පින්වත්නි මේ ධර්මය මේ 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 අයටයි කියලා. මෙහෙම කෙනාටයි මෙහෙම කෙනාටයි කියලා. එතකොට විවිධ විදියට විස්තර ගන්න පුළුවන් මොකද්ද මේ ධර්මය කියලා. ධර්මයේ තියෙනවා දාන සීල භාවනා කියලා සඳහන් කරනවා, පටිච්චසමුප්පාදය කියනවා, චතුරාර්ය සත්‍ය ධර්මයේ කියනවා, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂාව. ඉතින් මෙන්න මේ මේ මොන ධර්මයද මේ අදාළ වෙන්නේ කියන කාරණේදී අපිට සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙන සූත්‍රය දසුත්තර සූත්‍රයේ මුලදිම කතමෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ, මොකද්ද බොහෝ උපකාර වෙන එකම ධර්මය. ඒතර හේ සඳහන අප්පමාදෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ. එහෙනම් අප්පමාදෝ අප්‍රමාදය තමයි මේ ඒකෝ ධම්ම එකම ධම කියලා සඳහන් වෙනවා. ඒතකොට අප්‍රමාදය අපි දන්නෝ ප්‍රමාදය කියන්නේ බුදු පියාණන්ගේ ධර්මය කෙටි කරන්න සංක්ෂිප්ත කරන්න පුළුවන් නම් අප්‍රමාදය කියන තනිපදයට. එහෙමනම් මේ අප්‍රමාදය කියන කාරණේ සඳහන් වෙනවා මේ මොහොතේ වර්තමානයේ ජීවත් වීම, අප්‍රමාදීව ඉඳීම. එහෙම නැත්නම් සිහියෙන් ඉඳීම, සතිපට්ඨාන, සතර සතිපට්ඨාන ධර්මය කියලා අපිට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට පහසුවෙන් ගත්තාන් පස්සේ වෙන ගැටලු සහ ඒයින් වෙන්න පුළුවන් විවිධ අනවශ්‍ය අර්ථකථනය, කියන්නේ තමන් බලාපොරොත්තු වෙන නිෂ්ඨාවට යන මාර්ගය අවුලන අර්ථකථන වලට ගිහිල්ලා පැටලෙන්නේ නැති එකක් වෙනවා. ආනේ සඳහා තමයි ඒ විදිහට උදව්ව ධර්මයෙන් අපිට ලබා ගන්න තියෙන්නේ. ඉතින් එහෙනම් ධර්මය කියලා සඳහන් කරන්න යන්න මේ සතර සතිපට්ඨාන භාගතුන් වහන්සේ වදාලා වූ මේ විදර්ශනා කොටස. අනිත් සියලුම දේවල් නැත්නම් දානය, සීලය, සමත භාවනා භාගතුන් වහන්සේ බුද්ධෝත්පාද කාලයකට පෙර බුදු පියන් වහන්සේ පහළ වීමටත් පෙර තිබුණ දේවල්, අන්‍ය ආගම්වලත් තියෙන දේවල්. එහෙනම් මේ අලුත්ම දේ, එහෙම නැත්නම් අලුත් ධර්මය තමයි මේ සතර සතිපට්ඨානෙ. එහෙම නැත්නම් විදර්ශනා භාවනා. එහෙම නැත්නම් සිහිය මුල් කරගත්තු ඒ පිරිසිදු භාවය ලබා ගන්න ක්‍රමය. ඉතින් මේ පින්වතුන් කල්පනා කරනකොට මේ විතර්ක පහළ වීම සම්බන්ධයෙන් අනුරුද්ධ ස්වාමීන් වහන්සේට පහළ වෙච්චා වූ විතර්ක කල්පනා කරලා බලනකොට මෙහි සඳහන් වෙනවා මේ පළවෙනියෙම අල්පීච්ච කෙනාටයි මේ ධර්මයේ, අල්පීච්ච නැති කෙනාට නෙවෙයි කියලා. ඉතින් අන්නේ මේ විදිහට බැලුවාම එතකොට මේ අල්පීච්ච වෙච්ච කෙනෙක්ට තමයි එහෙමනම් මේ සිහිය කියන ධර්මය ළඟා වෙන්නේ. එහෙම නැත්නම් යාට පුහුණු කරන්න පුළුවන් වෙන්නේ. එහෙමත් නැත්නම් කියනවනම් එහි ප්‍රතිඵල ලබන්න පුළුවන් වෙන්නේ. තව පැත්තකින් කොහොමද සති ධර්මයේ, එහෙම නැත්නම් සිහිය සතිපට්ඨානේ වර්තමානයේ ඉන්න පුරුදු පුහුණු වෙන කෙනාට අල්පේච්ඡ භව ක්‍රමක්‍රමීන් ඇති වෙනවා. ආන්න එහෙම තමයි මේ විස්තර වෙන. මොකද්ද මේ අල්පේච්ඡ භව කියන්නේ? ඉච්ඡ, අල්ප ඉච්ඡ කියන තිච්ඡ කියන කැමැත්ත, අල්ප ඉච්ඡ අඩු කැමැති, ඕන ඕන කියන ගති නෑ. මේක විරුද්ධ පදේ තමයි මේ මහේච්ඡ. මහේච්ඡ කියනකට නෙමෙයි මේ ධර්මයේ කියලා. ඒතර මහා ඉච්ඡ ගොඩාක් මහා ප්‍රමාණයක් කැමැති දේ, අවශ්‍ය දේ, තාවන්. ඕන කියන ගතිය වැඩි කෙනා කියලා අපිට හිතන්න පුළුවන්. ආන්නේ විදිහට විස්තර කරගන්න පුළුවන් ධර්මයේ. නෝ මහේච්ච කෙනාට නෙමෙයි මේ ධර්මයේ අල්පේච්ච කෙනාට. යන්නේ අල්පේච්ච. ඒ කියන්නේ මට තව ඕන කියන ස්වභාවය තියෙන දේවල් වලට සතුටු වුණා හෝ නැතා හෝ තව ඕන කියන ගති. දැන් මේක දෙවෙනි කාරණේ තවත් අපිට විස්තර කරගන්න පුළුවන්. මේ ධර්මය දදදී සතුටු වෙන කෙනාටයි. එහෙම නැති කෙනාට නෙවෙයි. අන්න. සිහිය පිහිටුවීම. එහෙම නැත්නම් සිහියට බැසගත් කෙනෙක් ට ලදදී සතුටු වීමේ ගුණය ඔන්න ඇති වෙනවා. එහෙම නැත්නම් ලදදී සතුටු වෙන කෙනෙක්ට සිහිය කියන ධර්මයේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය පහසුවෙන් යෙදෙන්න පහසුවෙන් ප්‍රතිපදාවට යොමු වෙන්න හැකියාව ලැබෙනවා. එහෙනම් ලදදී සතුටු වීම කියන්නේ මොකද? තියෙන දේ තුල සෑහීමකටපත් වීම. ඉතින් මෙන්න මේ විදිහට අපි ධර්මතා සමග ගැටතු වෙනකොට ධර්මයේ හැසිරෙනකොට බුදු පියාණන් වහන්සේගේ සෙවණ පිහිට ආරක්ෂාව සරණ ලැබන විට ඔන්න අපට ලැබෙනා වූ මේ ධර්මයේ තුල ලැබෙන ගුණාංග ධර්මයේ ලැබෙන ආශිර්වාදය ආනිසංස මේවා. දොරලා තියෙන දෙයට සතුටු නෑ. තියෙන දෙයට සතුටු නැති කෙනා තව තව හොයන්න පෙළඹෙනවා. දැන් මේකෙදී ලදදීන් සතුටු වීමේ අල්පේච්ඡ භාවයේ යම් වෙනසක් ගන්න අපි කියමු ඔන්න කෙනෙක් ලදදීන් සතුටු වෙනවා. එයාට මේ තියෙන දේ පිළිබඳව සෑහීමටපත් වෙලා ඉන්න බවක් තියෙනවා. හැබැයි එහෙම කෙනෙකුට සමහර විට මහේච්ඡ බව තියෙන්නට පුළුවන්. මේ ප්‍රධාන දේවල් එහෙම නැත්නම් කියන්නේ ආහාර, මේ ඇඳුම් පැළඳුම්, මේ නිවාස සහ මේ බෙහෙත් ආදී මේ තමන්ට අදාළ ප්‍රධාන දේවල් ටික තුල සතුටු වුණාට සමහර විට මේ පරිබාහිරව වෙන කෙනෙකුට අවශ්‍ය නැති අනවශ්‍ය ඉච්ඡාවන් කැමැති ඇතුළේ තියෙන්න පුළුවන්. දුර්මික විශේෂයෙන්ම කාමයන්ට ඇදිලා යන ගතිය. නැහැ පිනවන කන, නාසය, දිව, කය මේකනේ මේ සත්වයාගේ හිම නැත්තම් මේ මනුස්සයාට තියෙන මේ සාමාන්‍යයෙන් සතුට වෙනවා කියලා හිතාගෙන සැප කියලා ලබන්නේ. ඉතින් මෙන්න මේ කාරණයන්හි දැඩි ඉච්ඡාවක් මහේච්ඡ වෙන්න පුළුවන්. බොහෝ විට ලදදී සතුට වෙන කෙනා අල්පේච්ඡයි. නමුත් මේක වෙනස් වෙන්නේ මෙන්න මේ විදිහට. එහෙම වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ දෙකම ඇති වෙන්නට අවශ්‍යයි. ඒකයි මේ විදිහ වෙන් වෙලා සඳහන් වෙන්නේ. තව කාරණයක් සඳහන් කරනු පවිවිතස්සයන් දම්මෝ. ඒ කියන්නේ මේ විවේකයට ප්‍රිය කෙනාටයි මේ ධර්මයේ. විවේකය ප්‍රිය කරන්නේ නැති සෙනග සමග වාසය කරන්න පුරුදු වෙච්ච කෙනාට නෙමෙයි. ආන්න මේ කාරණය දැන් මේ පින්වතුනුන්ට තේරෙනවා. මේ විවේකයට බර කෙනෙක් එහෙම නැත්නම් අපි සතියේමත් බව පුරුදු කරන්න නම් මුලදි මේ මහා සෙනග ගොඩේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. භාගතුන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරලා තියෙනවා මේ ආනාපාන සතිය එහෙම වඩන විට රුක්ක මූලගතෝවා ශුන්‍යාගාරගතෝවා ගහක් මුලට යන්නේ විවේක ශුන්‍යාගාරයක් ඇසුරු කරන්න කියලා. ඉතින් මෙන්න මේ විදිහට භාගතුන් වහන්සේ පෙන්නලා දී මේ සතිය වඩන්න උදව් වෙන නිසා සතිපට්ඨානේ වැඩෙන්න උපකාර වෙනවා. මේ පිරිස අතරින් තරමක් හුදෙකලා වීම. එහෙම නැත්නම් අඩුම තරමේ පිරිස අතරේ හෝ තමන් හුදෙකලාව සොයා ගන්න හුරු වීම තමන් තුල තමන් එක්ක හිත තියාගෙන ඉඳලා. ඉතින් අන්නේ විදිහට විවේකීට ප්‍රිය කෙනෙක්. එනතර වීරිය සඳහන් කරලා තිනවා. මේක වීරියත් නැති කෙනාට මේ කටයුත්ත කරන්න බෑ. වීරියක් අවශ්‍යයි. නැත්තම් අර පංචකාමයන්ට සැපයන්ට අහුවෙලා සාමාන්‍යයෙන් ගඟ ගලන ප්‍රදේශයට ගලන පැත්තට ගසාගෙන යනවා. උඩුගම්බලා පීනීමක් තමයි මේ සිහිය වැඩිම කියන්නේ. සතිපට්ඨානේ ධර්මයේ හැසිරීම කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ධර්මයේ හැසිරෙන්න සිහිය වඩන්න සතිපට්ඨානයේ යෙදෙන්න නම් යාට වීරියක් අවශ්‍යයි. ඉතින් එහෙම වීරිය තියෙන කෙනෙක් ඔන්න සිහිය වඩන්න ගත්තොත් ඔන්න සුපත්තිට්ඨිත සති හොඳට සිහිය පිහිටන කෙනාට මේ ධර්මය පිහිටනවා. එහෙනම් සිහිය කියන දේ පිහිටනවා. ඒ කාරණේට හොඳට බැසගෙන මේ විදිහට මේ තමන් පරිසරය සකස් කරගෙන ඒ ගතිගුණ යම් යම් ප්‍රමාණ වලින් ඇති කරගෙන එහෙම නැත්නම් සීල සිල්වත් වෙලා සමාධි දිය සඳහා ඔන්න පුරුදු වෙනවා. එහෙම කෙනාට තමයි ප්‍රඥාව පහළ වෙන්නේ. ඉතින් මේ සතිය තමයි මේ ටික ඇති කරලා දෙන්නේ සිහිය. එතකොට ඔන්න එහෙම සිහිය වඩන කෙනාට පහසුවෙන් හිත එකඟ වෙනවා. සමාහිතස්ස ආයන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස. මේ අසමාහිත හිත ඇති කෙනාට නෙමෙයි මේ ධර්මය. සිහිය වඩන කෙනා. සිහිය කියන ධර්මය සතිපට්ඨාන ධර්මය එහෙම අසමාහිත හිතක් තියෙන කෙනෙකුට ගැළපෙන්නේ නැහැ. ප්‍රඥාවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්සේන. මේ ධර්මය යම් නුවණක් තියෙන්නට ඕනේ. ඒ කෙනාටයි මේ ධර්මයේ තියෙන්නේ. ඒ වගේම ධර්මයේ වැඩෙන වැඩෙන නුවණ පහළ වෙනවා. පෙර නැති ඥානයන් නුවණක් ඇති වෙනවා. ධර්මයේ භාගතුන් වහන්සේ දේශනා කළා තියෙන සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භයේදී සඳහන් කරන මෙහි ලැබෙන මේ ධර්මයේ හැසිරීමෙන් සතිපට්ඨානයේ වැඩීමෙන් ලැබෙන ආනිසංස තමයි ශෝක පරිද්දවාන සමතික්කමා. ශෝක පරිදේවයන් සමත්‍රික්‍රමණය කරනවා. සමසම විවෞටි ඉහලින් යන්න පුළුවන් වෙනවා. දුක දෝමනසානං අස්තංගමාය. දුක් දුම්නස් මොහතකට මොහතකට හරි අස්ථානගත කරන්න නැති කරගන්න පුළුවන්. ඥාය සදිගම යන්න ඥානයන් පහළ වෙනවන්න නුවණත් එක් බවට පත් කරනවා. අවසානයේ සඳහන් කරනවා නිබ්බානස සච්ච කිරියාය. මෙන්න මේ පිළි මේ විදිහේ වාසි ලබා දෙනවා. යදිදං චත්තාරෝ සතිපට්ඨානසිතර සතිපට්ඨානෙනි මේ ප්‍රයෝජන මහණෙනි කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා ආරම්භයේදී. ඉතින් පින්වත්නි මේ සතිපට්ඨානය වඩනකොට මේ කාරණා ලැබෙනා වගේම දැන් කල්පනා කරලා බැලුවොත් මේ ලද දේ සතුට වීම අල්පේච බව වීරිය නැතිකම විවේකයට ප්‍රියක් නැතිකම නිසා අඩුම ගානේ මේ ධර්මතා සිහිය වඩන්න අවශ්‍ය නැහැ. යම් කෙනෙක් සිහියක් නොදන්න වුණත් මේ ගුණ දහම් ටික තමන් තුළ ඇතිවෙ තියාගෙන ඉන්නව නම් එහෙම කෙනාට ඒහා සාපේක්ෂව යම් වූ සිහියක් යම් වූ සමාහිත බව හිතක් ඇති වෙනවා. යම් වූ නුවණක් තියෙනවා එදිනෙදා ජීවත් වෙන්න. මෙන්න මේ සරල ටිකවත් නැතිවීම ධර්මයේ පසෙක තබා තමයි මේ අද මේ වන විට අපි උද්ගත කරගෙන තියෙන විහිං ධර්මයට පිටුපාල හදාගෙන තියෙන මේ සමාජ වටපිටාවින් අපි මේ පහුගිය ටිකේ එහෙම නැත්නම් මේ වන විට අපි ආදීන විදියට අත්විඳිනවා. මෙන්න මේ කාරණා ධර්මයේ නුකහා නොගැනීම ධර්මයේ නොහැසිරීම ලද දෙයින් සතුට වෙන ගතියක් නැහැ. අල්පේච බවක් නැහැ. වීරියක් නැහැ. විවේකයට බරක් නැහැ. ඉතින් සිහියක් පිහිටන්නේ නැහැ. හිත සමාහිත වීමක් නැහැ. ප්‍රඥාවක් නැහැ. නුවණක් නැහැ. අපි මේ සැප දුහිත දුවන හිත ඔස්සේ දුවලා දුවලා සැප හොයලා ඒ සැප හොයන එකම ඔන්න හිතාගත්තාම දියුණුවයි කියලා ආනේ බාහිරේට දිව දික් කරපු ඒ විදිහට පිටින්ම සැප හොයන්න යොමු වෙච්ච ලෝකයකට අතරමං වුණා. ඒ ලෝකේ අතරමං වීමත් එක්ක ආන මේ ආදීනව ක්‍රමක්‍රමයෙන් ලැබෙන්න ගත්තා ඒ අධර්මයේ හැසිරීමේ ආදීනව විදියට. ලද දේ සතුටු වීමක් නෑ. තියෙන ටික මදි හොයනවා. තව තව හොයන්න ගත්තා. විවෘත කරා රට. එහෙම නැත්නම් විවෘත වුණා මේ ආර්ථික ක්‍රමයන්. මේ තමන් තුළට හැරිලා තමන් එක්ක මේ එදාට අවශ්‍ය ප්‍රධාන අවශ්‍යතා ටික මැනවින් සපුරගෙන ධර්මයේ හැසිරලා සතුටෙන් සැපසේ ජීවත් වෙලා මැරිලා යන සාමාන්‍ය ජීවන රටාවින් මිදිල මේ විවෘතභාවයත් එක්ක ඔන්න අපට ඇහැ කන නාසය දිව කන කය මනස පිනවන දේවල් වලට ඔන්න යොමු වීම පටන් ගත්තා. රූපවාහිනී, ගුවන් විදුලි, ඒ වගේම ශීතකරණ, රිදිසෝදන යන්ත්‍ර, අධිවේගී ජීවන රටා මෙන්න මේ ක්‍රමීය ක්‍රමක්‍රමයෙන් ඉන්න ගත්ත. මේ අධිවේගයේ කුමකටද? අධිවේගයේ තියෙන්නේ අධිවේගීව සැප ලබන්න. ඒ සඳහානි. නැතු අධිවේගී නිවන් මාර්ගයක් දක්වා යන්න කියලා මේ කිසිම ධර්මතාවය නව ධර්මතාවල මොනවත් තියෙනවා නෑ. ඒ හැමදේම යොමු වෙලා තියෙන්නේ සැප හොයනවා කියන මත්තට. ඉතින් මෙන්න මේ සැප හොයන්නේ යෑම හරහා අර තියෙන දේෙන් සතුට වෙන්නේ නැති ගතිය කිඳා බැස්සා චිත්තසංතානවල. තව ඕන ඕන කියන ඒ ස්වභාවය ඇට ඇට මිදුළු දක්වා කිඳා බහින. විවේකයක් නැහැ. පුළුවන්තරම් ජංගම දුරකථන අන්තර්ජාල මේ හැමදේ පාවිච්චි කරලා විවේකේ නැති කර ගැනීමමයි කරන්නේ. චූටි දේ පොඩි දේටත් මේවා පාවිච්චි කරමින් විවේකයක් නෑ, තමන් තුල නෑ. දෙයක් තමන්ට සුළු තුවාලයක් අපි කියමු, තුවාලයක් වුණාම ඒකේ තියෙන වේදනාව විඳින්න මොහොතකට හෝ මේක ස්වභාවයත් විඳින්න ඒ තුල සතියක්. මේ සාමාන්‍යයෙන් තිබෙච්ච මේ සිංහල පරණ ක්‍රමවේදයන් අතීතයේ තිබ්බ මේ අවටින් හොයාගන්න මේ අපේ බෙහෙතක් ඒ දේවකටවත් ඔන්න යොමු වීමක් නැහැ. මේ වයින්ම හදාගත්ත මේ වයින්ම මේ අලුත් තාක්ෂණය හරහාම වෙච්ච පටලැවිච්ච ඒ ලෝකෙම අතරමං වෙමින් ඒ වයින්ම උත්තර හොයන්න පුරුදු වුණා. ඒ කාලයක් තිස්සේ බටහිර ආක්‍රමණාදිය එහෙම නැත්නම් බටහිරින් එන මේ දේවල් හරහා මේක ඔන්න අපේ ජන විඥාණයට මේ කාරණා බැසගත්තා. බැස ගන්න ගන්න මේ මහා පුරුෂ විතර්ක මහා ධර්මයන් ක්‍රමක්‍රමයෙන් ඔන්න වියකින්න ගන්නවා ජාතියෙන්, ශ්‍රී ලාංකික ජාතිය කියලා. මේ කාරණේ මේ විදිහට මේකට කෙටි කරලා ගත්තොත් මේ සිද්ධ වීම වලට හේතු වීරියක් ඇත්තේ නෑ මේ මිදෙන්න. පොඩි දෙයටත් ඉතාම මහා විපාක ඇති විනාශයන් සිද්ධ කරන මේ චූටි දේවල් වලට තමන්ගේ ජීවිතේ නැති කරගන්න මට්ටමේ සාමාන්‍ය ජනතාවගේ සිත විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ බිහි වෙන තරමට උගත්තු දොස්තරවරු, ඉංජිනේරවරු මේ චූටි දේවල් වලට ලාමක මට්ටම් වලට වැටෙන තැන් වලට පත් වෙලා. ඉතින් මෙන්න මේ වගේ ස්වභාවයක් ඇති වෙලා තිනවා. වීරියක් නෑ සුළු දෙයකට හරි මේ අධර්මයෙන් මිදිලා හොඳ අඩු ගානේ යහපතට, අයහපතෙන් මිදිලා යහපතට එන්න වක්වත් වීරියක් යොදාගන්නේ නෑ. ඉතින් එහෙම කෙනෙකුට සිහිය කියන දෙයක් මේ මොහොත ජීවත් වීමක් ගැන හැකියාවක් ලැබෙන්නේ නැහැ. සමාහිත බවක්, හිතේ සැනසීමක් ලබන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. නුවණක් මේ එදිනෙදා අපි රැවටිලා මේ මුලා වෙලා ජීවත් වෙන ලෝකයේ මේ මාධ්‍ය වලින්, මේ කටකතා වලින්, මිනිස්සුන්ගෙන් ප්‍රලාප වලින්, එහෙම නැත්තම් මිත්‍යා විශ්ලේෂණ වලින් අනවශ්‍ය විස්තර කිරීම, ගණනය කිරීම, පෙන්වා දීම, මේ සියල්ල තියෙන සාකච්ඡා, හේතු කරුණු මේ සියල්ල තුල අතරමං වෙලා යනවා මේ ධර්මතාවයන් නැතිවීම නිසා. ඇයි? නියම ධර්මය මොකද්ද? විශුද්ධිය පිණිස තියෙන ඒකායන මාර්ගය. ඒකායන යම් භික්ඛවේ සත්තානම් විසුද්ධිය, සත්වයාගේ විසුද්ධිය සතුට සැපේ සඳහා තියෙන ඒකායන මාර්ගය බුදු පියාණන් වහන්සේ 2600 වසරකට පෙර දේශනා කළා තියෙද්දි, ඒන් උත්තමාර්ථය සාක්ෂාත් කළා තියෙද්දි, එහි තිබෙන මූලික ප්‍රයෝජන ටිකවත් ලබන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම කියනවා මේ කාරණාවලදී මෙහි තියෙන සංකීර්ණභාවය කෙතෙක්ද කියනවා නම් පින්වත්නි, ඇත්තටම දැන් මේ සතිය වඩන කෙනෙක්ගෙන් මේකමට හරි කාරණයක් මේ ඔය වර්තමානයේ පිළිබඳ තමන් විමසීමක් කළා අත්දැකීම ඇති. එහෙන් කීයෙන් කී දෙනාද මේ ගැටලු සඳහා උත්තරය ඒකායන මාර්ගය කියලා නිකං හරි කියවෙන්නේ කියලා නිකං මතක් කරලා බලන්න පුළුවන්. බොහෝ දිනෙකට අර සාමාන්‍ය රැල්ලට ගැට යන දේවල් වල වැරදි තමයි පෙන්වන්නේ. මෙන්න මේක වැරදි, මේ පිරිස වැරදි, අතන වැරදි, එහෙම නැත්නම් මේ දේශපාලකයෝ වැරදි, මේ රජයන් වැරදි, මේ අතීතයේ හිටපු පාලකයෝ වැරදි. මෙන්න මේ වගේ මේ ඉතාම ලාමක කාරණා වලට තමයි යන්නේ. ඒතරම් සංකීර්ණයි, ඒතරම් මේවා කින්දා බැහැලා තින්නේ. සමහර කෙනෙක්ට ඉපදින දවස් ඉඳන් අහන්න ලැබෙන මේ කොටස්නේ මේවා. මේ සැපයි කියලා හිත කියන්නේ හිත පිට යෑම, බාහිරට හිත දිවීම තමයි සැප කියලා මේ අවුරුදු ගාණක් සමහර කෙනෙක්ට උපතින් ලැබිච්ච දේ. ඉතින් හිතකොට සත්‍ය ධර්මයේ හැසිරෙන කෙනෙකුට නා සතිය වඩන කෙනෙකුට එකපාරටම අර පේන්න තියෙන සම්මුතියේ මේ කාරණයක්වත් පාසුවෙන් වැටෙන්නේ නැහැ. ඒ අය ඇඟිලි දික් කරන්න හුරු වෙලා. මේ තමන්ට යොමු වීම මේ කාරණා තුළ තියෙන තුලින් වෙන්නේ තමන් හැදෙනදී, තමන් හැදුනොත් ඔන්න හරි කියලා ටික ටික හරි තේරෙන්න ඔන්න සතිය වැඩෙන්නටම ඕන. යම් කෙනෙක් සමහර කෙනෙක් අර අපි කලින් කතා කරා වගේ මේ දේ සතුරු වෙන ගති, අල්පේච්ඡ ගති, වීරිය සහ හොඳ පැත්තට එන්න විවේකයට බර වෙන ගති ආදී මේ දේවල් මේ බෞද්ධම වෙන්න ඕනේ නැහැ. උකහාගත්තු පිරිස් නැත්තේ නැහැ සමාජයේ. සමාජයේ ඉන්නෝ මේ ධර්මයන් යම් යම් ප්‍රමාණවලින් පුරුදු කළා. දැන් මේ සඳහන් කරන මහා පුරුෂ විතරක මට්ටමින් නෙවෙයි ඒක. ඒ දෙන්නේ නිර්වාණ ශාන්ති භාගසුන් වහන්සේ වදාරන ධර්මයේ පරිමේ දක්වා. නමුත් මේ යම් ප්‍රමාණයට උකහාගත්තු පිරිස් ඉන්නවා. එහෙම කෙනෙක්ට සම්මුතිය මේ වගේ දේවල් දකින්න පුළුවන්. එහෙම අය ඉන්නවා. සමාජයට බෞද්ධ වෙන්න ඕනේ. එහෙම අය මේ කාරණාවල හේතු මේ විදිහට දකින්න. මේ අධර්මයේ හැසිරීම, එහෙම නැත්නම් මේ මගේ වැරැද්ද තමයි මේකට හේතුව. මා තුල තියෙන මේ හිත දුවන ගතිය එහි පිට, අරමුණේ පිට දුවන ගතිය, එහි සැප හොයන දුවන ගතිය හරහා මේ ළඟා කරගත්තා වූ අනවශ්‍ය ප්‍රශ්න ගොඩක් මේ තියෙන්නේ. නම් තමන් හැදුනොත් තමන් තුලින් පවුල, එහෙම නැත්නම් පවුලින් ගම, ගම තුලින් රට ආදි වශයෙන් මේ විදිහට ක්‍රමක්‍රමයෙන් ධර්මයට යොමු වුණොත් යහපත් භාවයක් මේ ඇති කරගත්තොත් ඔන්න නියම බලාපොරොත්තු වෙන තිර සාර සංවර්ධනය කියලා ඔය බලාපොරොත්තු වෙන යහපත් දේවල් එක වෙන දියුණුවක් මනුෂ්‍යයාට, එහෙම නැත්නම් මනස උසස් කියන මේ සත්වයා ඒ தത്വයට පත් වෙන්න පුළුවන්. මේ මනස උසස් தത്വයට ඒ විදිහේ දියුණුවක් සහිතව. හැබැයි ඒවා මේ භෞතික වශයෙන් වෙන දියුණුව නම් නෙවෙයි. ඒකයි අතීතයේ සිංහලයා මේ පැමිණි දු පැණි රසයි කිව්වේ. මේ සින්දුවකට කියන එකක් නෙවෙයි. ඒ ලැබෙන දුක භාර ගැනීම කරනවා. ඒ භාර ගැනීම කරන්න පුළුවන් වෙන්නෙම ධර්මයක් තියෙන කෙනෙකුට. ඉතින් මොන ඔය විදිහේ ස්වභාවයක් තියෙන මේ සමාජයක් තියෙනකොට මේකට උත්තර විදිහට ඉතාම අල්පව මට ඇහෙන්නේත් නැහැ ඒක වෙන මාර්ගයයි ධර්මයේ හැසිරීමයි පිළිතුර කියලා විවිධා වූ විශ්ලේෂණ උත්තර හොයන සමාජික උන් අපිට මේ රැස් වෙන මේ එකතු වෙලා ඉන්න පින්වතුන්ට, එහෙම නැත්නම් මේ කාරණේ යොමු වෙච්ච සුළු පිරිසකට විතරක් ඔන්න අවස්ථාව ලැබිලා තියෙන බුදු පියාණන් වහන්සේගේ මේ මහා කරුණාව නිසා සැනසීමක් සතුටක් ක්‍රමක්‍රමයෙන් එකතු කරගන්න. වාඩි වෙලා හුස්මත් එක්ක ඇඟත් එක්ක සිහිය පිහිටවන්න පුරුත් හැකියාවක් පුරුද්දක් නිතිපතා කරන එහෙම සැපයක් ලැබලා තියෙනවා. සක්මනක් කරලා වම දකුණ වශයෙන් එහි ගමන් කරනකොට එහි තියෙන ඇවිදීමට හිතගෙන් අරගෙන ඇවිල්ල මම දැන් මේ ඇවිදිනවා කියන එක ඉඳල මේ ලෝකෙන්ම මිදිල මේ තමන් තුළට සැපය ලබන්න නිරාමිස සැප ලබන ගතියක් ලැබිලා තියෙනවා සුළු පිරිසකට. ඒ තුළ වැඩෙන සිහිය ක්‍රමක්‍රමයෙන් තමන්ට ආනිසංස ලබා දෙමින් මේ තියෙන ගැටලු ලෝකෙත් ගැටලු තියෙද්දාවයි නමුත් මට යැපිලා ජීවත් වෙන්න පුළුවන් කියන සැපය ලබාගෙන තියෙනවා. ඉතින් අන්න ඒ විදිහේ දෙයක් කරනකොට පින්වත්නි ඔන්න මේ කියන්නා වූ කාරණා තව ඉදිරියට යනවා. අන්න එතකොට තමයි මේවා මහා පුරුෂ විතර්ක දක්වා යන්නේ. ඔන්න අනුරුද්ධ සාමණේර වහන්සේගේ ඒ ධර්මයේ හැසිරෙන විට හිතට ආපු විතර්ක වල මට්ටමට දියුණුවට යන්නේ ආන් ඒ ආකාර වූ පුහුණුවක් කරන විට. ඊට පෙර තමයි අපි කතා කරේ සාමාන්‍ය ලෝකේ දියුණු වෙලා ජීවත් වෙනවා සනි හොත්සැපට ඉන්නවා කියන හොඳ මනුස්සයොන්ට තියෙන සැප. ඒත් මේ ධර්මතාවයි. ඇයි බුදු පියාණන් වහන්සේගේ ධර්මය ඒසා ශ්‍රේෂ්ඨයි. ඒ තුල නොදැනුවත්ව හරි හැසිරෙනවා නම් එයාට ඒ සැපය ඒ ආනිසංස ලැබෙනවා. ඉතින් යන්නේ නිසා මේ හැසිරෙන කෙනෙක්ට ලැබෙන ආනිසංස ලබමින් මේ පිරිසින්නේ අපි. අන්නේ ලබනකොට ඒවයි එන සුළු සුළු අඩුපාඩුකම් විඳින්න වෙන මේ පොඩි පොඩි කරදර මහා ලොකුවට පෙනෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඒවා අපි දැනගන්නට ඕන නොසලකා හැරින්න. ලැබෙන සැපය අපි ඉන්න තැන තමන් සතිමත් බවත් එක්ක ලබා කරගත්තු මේ අවස්ථාව අගය කරමින් ඒ පිළිබඳව ප්‍රසන්න සිත ඇති කරගෙන නිරන්තරයෙන්ම මේ විදිහට පුහුණුවේ යෙදෙනවා. සත් පරියංකේ වශයෙන් සක්මන වශයෙන් නිරන්තරයෙන් දිනපතා වෙලාවක් වෙන් කරගන්නවා. ඒ වගේ මෙදිනදා වැඩවලදී පුළුවන් තරම් මම දැන් මෙතන මේ වැඩේ කරනවා කියන කාරණයට හිත ගැනීමට උත්සාහ කරනවා. ඒ අතරතුර සිද්ධ වෙන අසතිමත් ගති වැරදීම් පෙරදීම් නොසලකා හරිනවා. ඒවා පසුවට ගියා අනිත්‍ය වෙලා ගියා දැන් ඉවරයි. දැන් වර්තමානයේ අලුත් ක්ෂණයක් අලුත් වෙලාවක් මට ඇවිල්ලා තියෙනවා. දැන් මට පුළුවන් අලුතෙන් පටන් ගන්න අලුතෙන් ජීවිතේ පටන් ගන්න කියන වර්තමානයේ ජීවත් වීම සිහියට පැමිණීම කරන්න පුළුවන් වෙනවා. ඉතින් අන්නේ විදිහට කරන කෙනෙක්ට මේ ලදදීම් සතුටු වීම ඔන්න පිරිකර තමන්ගේ ආහාර පාන වලින් ඇඳුම් පැළඳුම් වලින් ගේ දොර බෙහෙත් හෙත් පාවිච්චි කරන දේවල් වලට සතුටු වෙලා ඒ තුල සැපසේ ජීවත් වෙනවා ඒ දේවල් වලින්. ඒ වගේම සිහිය පිහිටවන කෙනෙක් හුස්මත් එක්ක ඉන්නකොට ඇවිදිනකොට කකුලට දෙන දේවල් බලාගෙන යනකොට අන්න මේකත් එක්ක සතුටු වෙනවා. දැන් මේ කාරණේ මම සිහිය පිහිටවනවා. ඒ පිහිටවන විට මට මේ දැන් දැනෙන දේ තුල සතුටු වෙන බැරි වෙච්ච ගමන්ම තමයි හිත ඔන්න ඒකට ද්වේෂ කරලා පිට දුවන්න උත්සාහ කරන්නේ. සැප හොයන ස්වභාවය අර තණ්හාව මේ සන්තානී ක්‍රියාත්මක වෙන ස්වභාවය. ඒක අත් දකින්නවා සිහියට. ඒකත් හසු වෙනවා. මම දැන් ඔන්න මේ ස්වභාවය ඇති වෙලා තියෙන්නේ ඔන්න ලදදීන් සතුට වීමේ ගුණය නැති වෙලා. ඔන්න මහේච්ඡ ගතිය ඇවිල්ලා අල්පේච්ඡ ගතිය නැති වෙලා වෙන්න දේවල් හොයන්න ගිහිල්ලා ඔන්න දුනෝ සද්ද හොයාගෙන ආසාව වේදනා සැප විඳීම් දක්වා මේ දුවනු. එහෙම නැත්නම් පේන රූපෙට සක්මණේ ඉන්නකොට ලස්සන දේවල් වලට හිත ඇදිලා යනවා. මේ සක්මණේ අඩියෙන් දුවන හැටි දකිනු. අන්න මේ අල්පේච්ඡ බව නැතිවීමක් ඒ මොහොතේ සිද්ධ වීමත් එක්ක ඔන්න පිට ගියා දුවන්න ගත්තා. ලද්දෙන් සතුටු වුණේ නෑ ලැබිච්ච මේ ෂණයේ මේ ලැබිච්ච සැපයේ නිවනි සතුටු නෑ දුවන්න හුරු වුණා. මෙහෙම ස්වභාවයක් තියෙන බව තේරුම් ගන්නවා. පශ්චාත්තාප වීම නෙවෙයි කරන්නේ. තේරුම් ගන්නවා. මේක තමයි ස්වභාවය. එහෙනම් මෙන්න මෙහෙම ස්වභාවයක් නිසා තමයි මේ ලෝකේ මේ ගැටලු තෝතෝ වරපල කියා ගන්නා වූ මේ කාරණා ගැටලු උද්ගත වෙලා තියෙන දුක් සමුදහායක් ළඟා කරගන්න. එහෙනම් මම මේ දුකෙන් මිදෙන ප්‍රතිපදාවේ යෙදෙනවා. තව තව උත්සාහ කරනවා. තමන් ලබපු මේ විවේකය අත්විඳින්න. තව සුළු මොහොතක් වැඩි කරගන්න. ආන්න ඒ විදිහට විවේකය වැඩි කරගන්නවත් කරගන්නීමට අර තව අඩියක් සිහියෙන් ඒවට දැනෙන දේවල් තව බලනවා. මේවායේ තව තව තියෙන ලක්ෂණ විලුඹ වදින හැටි, මැද හැදින හැටි, ලිවකේ වදින්නේ නැද්ද, කොට්ටේ වදින හැටි, ඇඟිලි විතරක් ස්පර්ශ වෙන හැටි, ඇඟිලි පුරුක් වදින්නේ නැති හැටි ආදී වශයෙන් මේ ඇවිදීමේ වැඩි විස්තර ඇති වෙන්න බලන්න යොමු වෙනවන්න වීරියක්, විවේකයට බර බවක්, අල්පේච්ඡ බවක් ලද මේ ශනී සතුටු වීමක් ඔන්න අත්විඳිනු. ආන මේ විදිහට අත්විඳින කෙනාට සිහිය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා පිහිටනවා. ඒ කෙනාට සමාහිත බවක්, එහෙම නැත්නම් අඩියක් දෙක තුනක් තව තියාගන්න පුළුවන් කියන සැපේ සමාධිය ළඟා කරගන්න පුළුවන් වෙනවා, පහසු වෙනවා. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒ වගේම ඒ කෙනාට මොන නුවණක්, දැන් මම අර කාම ලෝකයේ හිටපු පෘථජන පුද්ගලයා නෙවෙයි කියන නුවණ නිකම්ම පහළ වෙනවා. ඒක ඥානයක්. මේ හිත දුවන හැටි තේරුම් ගන්නවා නුවණක්. ඉතින් මෙන්න මේ විදිහේ ඥානයක් නුවණක් පහළ කරගන්නවා මේ සතිමත් බව වහුණු කරන කෙනා. ඉතින් ඒවා අර අපි කතා කරපු මේ රළු මට්ටමේ ලෝකුවට පේන සමාජීය ධර්මයන් වලට වැඩිය නොපෙනී ඊටත් එහාට ගිය නිර්වාණගාමී ප්‍රතිපදාවේ බුදුපියාණන් වහන්සේ වදාළ ධර්ම මාර්ගයේ ඉදිරියක්, ධර්ම මාර්ගයේ ප්‍රගමණය සාක්ෂාත් කරලා දෙනවා තමන්ට. ඉතින් මෙන්න මේ විදිහට හුස්මත් එක්ක ඉන්නකොට එහි නිමිති අනුනිමිති හොඳට හුරු වුණාම කයත් එක්ක ඉඳලා මේ දේවල් දැකලා එහි ධර්මතාවයන්, එහි මේ කියන ගුණාංග තමන් එකතු කරගන්න ගන්න අන්න සිහිය වර්ධනය සිද්ධ වෙනවා. පටන් ගන්න සති මාත්‍රය විතරක් නෙවෙයි මේ සතිය වර්ධනය වෙමින් යන ක්‍රමක්‍රමයෙන් ඉන්ද්‍රිය බල බොජ්ජංග ආදී වශයෙන් ඉහළට යනකොට යම් යම් අවස්ථාවන් සමහර විට සම්මා සති කියන කාරණේ පවා තමන්ට මේවායේ ළඟා කරගන්න පුළුවන් වෙනවා. මේක කරද්දී ක්‍රමක්‍රමයෙන් කරද්දී මේකයි කියලා සොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ මහා පුරුෂ විතරකයි තියෙන්නේ කියලා විතරක කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට යෙදෙන්න තියෙන්නේ මේ වැඩ කටයුත්තේ මොකද්ද පුහුණුවේ සක්මනේ යෙදිලා ඇවිදීමත් එක්ක ජීවත් වෙනවා. හුස්මත් එක්ක, එහෙම නැත්නම් කායත් එක්ක වාඩි වෙලා සැපට වාඩි වෙලා ඉන්න එකත් එක්ක ජීවත් වෙනවා. ඒ සැපේ විඳිනවා. විඳින්න මේ ධර්මයේ තමයි Tamanට උකහා ගන්න පුළුවන් වෙන්නේ. ඒ එදිනෙදා වැඩවලදී පුළුවන් වෙලයි මම දැන් මේ වැඩේ කරනවා කියන බවට හිත අරගෙන ඒකත් එක්ක කරගෙන ඉන්න පුළුවන් වෙන්න හිඳින්න මේ සියලු ධර්මතා තමන් තුළ ඒක රැස් වෙනවා. ඉතින් ඒ සක්මනක් කරද්දී පරියන්කයක් එදෙද්දී මේ විදිහට තමන් තුළ රැස් වෙනා වූ සතියේහි මට්ටම් සතියේති වර්ධනය සිහි වර්ධනය සති මාත්‍රේ නවතින්නේ නැතුව එතනින් ඉහළට ධර්මතාවයන් විදිහට තමන් තුළ පහළ වෙනවා. සතිඉන්ද්‍රී, සති බල, සති බොජ්ජංග, සම්මා සති ආදී මේ වචන වලින් කියවෙන කාරණාවල නියම ධර්මතාවය තමන්ට අත්විඳින්න හැකියාව ලැබෙනවා. ඉතින් අන්න ඒක තමයි පුහුණුවේ තියෙන විශේෂත්වය. දැන් ඒ කාරණේ ඉදිරියදා එකතු කරගත්තාම අර සාමාන්‍ය ජීවිතයේ තියෙන දේවල් මහා දේවල් බවට පත් වෙන්නේ නැහැ. මොකද අපි ප්‍රමුඛ අරමුණ වෙලා තියෙන්නේ මේ ජීවිතේ සතුටෙන් ජීවත් වෙලා අල්පේච්ඡව ඉඳලා විවේකයට ප්‍රිය කරලා ඒ සැපේ ලබලා වීරිය තුලින් එදිනෙදා පුහුණුව නිරන්තරයෙන් නිරන්තරයෙන් පවත්වාගෙන ආන් ඒ හරහා ලබන සමාහිත හිතක් සහ ඒ තුලින් ලැබෙන මේ නුවණ ප්‍රයෝජනෙට අරගෙන සැපසේ ඒ ජීවත් වීමේ ස්වභාවයක් ලබන එක. ඉතින් මේ විදිහේ ස්වභාවයක් ලබන්න නම් නියම විදිහට මේ කායන මාර්ගයේ හැසිරෙන්න අවශ්‍යයි. ඉතින් මේ අපි කතා කරගත්තා වූ මේ මූලික විතර්ක හතක්නේ මුලදී මේ අනුරුද්ධ සාන්නාසගේ හිත තුළ ඇති වෙන්නේ. අන්න ඒ විතර්ක හත දැකපු භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේ ඉදදී අර සුන්සුමාරි ප්‍රදේශ ඉඳලා මේක දකිනවා. මෙන්න මේ වගේ විතර්ක මේ ස්වාමීනාතර පහළ වුණා කියලා භාග්‍යවතුන් වහන්සේ වැඩම කරන ඉරිදී මනෝමයකයක් මවාගෙන වැඩම කළා. අනුරුද්ධ සාමිනාසේව අගය කරන බොහොම හොඳ අනුරුද්ධ මේ විතර්ක එසේ මෙසේව නෙවෙයි මහා පුරුෂ විතර්ක. මෙන්න මේ හතර අමතරව තව විතර්කයක් තියෙනවා ඒකත් දරා ගන්න කියලා. නිප්පපංචාරාමස්ස අයං ධම්මෝ නිප්පපංච රතිනෝ නායං ධම්මෝ පපංචාරාමස්ස පපංච රතිනෝ කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. අටවෙනි විතර්කය මහා පුරුෂ විතර්කය. මේ ධර්මයේ මේ ප්‍රපංචයේ ඇලිලා ප්‍රපංච කර කර ඉන්න කෙනාට නෙවෙයි, ප්‍රපංචයේ මිදුණු ප්‍රපංචය නැතුව ඉන්න කැමැති කෙනාටයි කියලා තව කාරණයක් කියන ප්‍රඥාවටත් එහා ගියපු විදිහේ කාරණයක් පෙන්නනවා. අටවෙනි එක විදිහට. හත්වෙනි කාරණේ ප්‍රඥාව කියලා පෙන්නන්නේ. ඉතින් බුදු පියාණන් වහන්සේ මෙන්න මේ අටවෙනි විතර්කය තදාන. එතකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අනුමෝදන් වෙනවා. භාගතුන් වහන්සේ වදාරනවා මේ මහා පුරුෂ විතර්කවල තියෙන ආනිසංස සමාහිත හිතක්. එහෙම නැත්නම් මේ සඳහන් කරන ධ්‍යාන පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යාන හතරවෙනි ධ්‍යාන මේ විතර්ක හරහා ලබා දෙනවා, සැපය ලබා දෙනවා. අපි ඊට කතා කරා වූ සුඛ විහරණේ පාසු විහරණේ ලබා දෙනවා. මේ වගේ හුදකලා වනයේක වාසය කරන කෙනෙකුුණත් පාසු විහරණේ ලබා දෙන විතර්ක අටක් මේ මහා පුරුෂ විතර්ක. එහෙම සැපසේ විඳින ජීවත් වෙන කෙනාට නිවන සාක්ෂාත් කරන්න ඒ තුල නිවන් සැප විඳින්න සුඛය විඳින්න මේ විතර්ක උපකාර වෙනවා කියලා ආනිසංස මේ දේශනා කළ භාගතුන් වහන්සේ නැවත වැඩම කරනවා. තමන් වැඩ හිටි සුන්සුමාර්ගිරි ප්‍රදේශයට බේසකලා වනයේට වැඩම කළ භික්ෂූන් වහන්සේලාටත් මේ කාරණේ දේශනා කරනවා. මෙන්න මේ විදිහට සිද්ධියක් වුණ අනුරුද්ධට මෙහෙම පහළ වුණා විතර්ක, මම වැඩම කරා දේශනා කරා කියලා ධර්මයක් විදිහට මේක දේශනා කරන මහා පුරුෂ විතර්ක මේ භික්ෂූන් වහන්සේලාට. ඉතින් එය අපට සංග්‍රහ වෙලා විත් තිනවා මේ විදිහට සූත්‍රයක් විදිහට. ඉතින් මෙන්න මේ අවසාන කාරණේ එනකොට ඔන්න අර ධර්මයේ හැසිරෙන කෙනා සති වඩන කෙනා ක්‍රමක්‍රමයෙන් සත් ලද දෙයින් සතුටු වීමේ උපරිමයට පත් වෙනවා. අල්පේචපාවේ උපරිමය, විවේකයේ උපරිමය, වීරියේ උපරිමය, සතිමත් භවයේ උපරිමය, සමාහිත භවයේ උපරිම, ප්‍රඥාවේ උපරිම කියන කාරණයන්ට ළඟා වෙනවා. කොහොමද ළඟා වෙන්නේ? අර තමන් බලාපොරොත්තු වුණු ළඟා කරගත්තු මේ කය මුල් කරගත්තු කය සිහිය වඩන්න කායානුපස්සනාව මේකත් එක්ක හිටපු කෙනා ඇවිදීමෙහි එහෙම නැත්නම් වාඩි වීමෙහි යෙදিলা ගත කරපු කෙනා මෙන්න මේ අරමුණ පුළුවන්තරම් පතුරු ගහලා හොඳට මූණට මූණ දාගෙන බලලා සක්මණී ඇවිදීමේ විස්තර අපි සඳහන් කරගත්ත විදිහට හුස්මේ විස්තර කයේ හොඳට හිත තියාගෙන වැඩි වෙලාවක් ගත කළා මේක හොඳට දකින බවක් ඇති කරගන්නවා. මේක සිහියට හසු වෙන බවක් ඇති කරගන්නවා. ඒකර ක්‍රමක්‍රමයෙන් වෙන්නේ අර මුණ වියකින්න පටන් ගන්නවා. අර මුණ අපින් බොඳ වෙලා ලොඳ වෙලා යන ස්වභාවයක් පෙන්වන්න පටන් ගන්නවා. ඒ මේක යමක් දකින්න දකින්න එහි තුල තියෙන ඔන්න වටිනාකම එහි තුල තියෙන අර රළු භාවය අඩු වෙන්න පටන් ගන්න, සියුම් වෙන්න පටන් ගන්න. සියුම් වෙන්න වෙන්න අන්න සීහ සියුම් වෙනවා. එහෙම නැත්නම් සීහ වර්ධනය වෙනවා. අපි කරේ සඳහන් කරගත්ත මට්ටම් වලට සීහ වර්ධනය වෙනවා. ඉතින් මේ සිහියට ක්‍රමක්‍රමයෙන් අපි හසු කර ගන්න ගන්න ඔන්න අපි මේ සියල්ල අර එක අරමුණ තෝරගත් අරමුණ පසෙක තබා මේ සියල්ලම පේන. එහෙම නැත්නම් සර්වේම සබ්බ හැම දෙයකම හිත පවතින ගතියක්. දැන් කයේ විතරක් නෙමෙයි මේ හැම දෙයකම වර්තමානයේ හොඳට හිටිනවා. හැබැයි ඒක හිටින්නේ නෑ, ගැලවි 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 සද්ද වේදනා සිතුවිලි ආදිය ඔක්කොම රූප සංඥා ආදී ක්‍රමක්‍රමයෙන් ඇති වෙන්න ගන්නවා. එතකොට ඔන්න කාමයෙන් නෑ, දැන් කාම වෙන් වෙලා අපි හිතාගත්තේ කය කියන රූපෙත් නෑ, ඔන්න රූප සංඥා කියන විදිහට ක්‍රමක්‍රමයෙන් බොඳ වෙන ගතිය ඇති වෙනවා. මේ රූප සංඥාව පිළිබඳ ඔන්න ඔය විදිහට අදහස ඇති කරගෙන ඉන්න කෙනාට, හොඳට අවධානයෙන් බලාගෙන අවධානය දීගෙන සතියෙන් ඉන්න කෙනාට මේ රූප සංඥා නටන තිරය යම් යම් වෙලාවකදී හෝ අත්විඳින්න පුළුවන් වෙනවා. මේ තිරයක් මත වැටෙන මේ දේවල් මේ දඟලන නාට්‍යයක් තමයි පේන්නේ. මෙන්න මේකේ යම් යම් මොහොතක තිරය මේ තිරේ දකින්න, තිරය තියෙන බව අවධානයට හසු වෙන්න පටන් ගන්නවා. යන්න එහෙම වෙනකොට අර අපි කතා කරපු ගුණයන්හි උපරිමේ මේ පුරුෂ විතර්කයන්හි උපරිමය ඔන්න දක්වා අපට ඒ විදිහට අත්විඳින්න පුළුවන් වෙනවා. එහත් අත්විඳිනකොට ඒ පිළිබඳවත් ඔන්න විතර්ක එහෙම නැත්නම් සංකල්පන එහෙම නැත්නම් මානසික ආර පහල කරගත්තේ නැත්නම් ඔන්න අර භාගතුන් වහන්සේ අපට පෙන්වන නිප්පංච ගතිය එහෙම නැත්නම් අර හිතේ කරන ප්‍රපංච ස්වභාවයන් වල නැති ගතියක් මොහොතකට මොහොතකට ඔන්න අත්විඳින්න අපිට හැකියාව ලැබෙනවා. එතකොට අර යොමු වෙච්ච තිරේ පෙහිත යොමුනා තිරේකට මේ තිරය පවා හොඳට අවධානය දීලා බලාගෙන ඉන්න හැකියාව ලැබුණොත් ඒකත් මොහොතක් මොහොතක් පාසා ඇති වෙන මේ මොහොතේ ඇති වෙලා මේ මොහොතේ නැති වෙන ගතියක් පිළිබඳව අවධානයක් සිහියක් තමන්ට දකින්න හැකියාවක් තියෙනවා. ඉතින් අන්න ඒ විදිහේ උපරිමයක් තමයි මේ මහා පුරුෂ විතර්කවල පෙන්නන ස්වභාවයේ තියෙන්නේ. ඒ විදිහ උපරිමයකට යනකොට ඒ මානසිකාරයට කියන්නේ යෝනිසෝ මානසිකාරය. ඒ විදිහේ තිරය පවා ඇතිවීම නැතිවීම දකින, තිරය ඇතිවේවා නැතිවේවා හෝ මෙන්න මෙහෙම දෙයක් වෙනවා වෙන්න ඉඩ තියෙනවා කියලා මේ මනසට හිත දීලා කරන සතියෙන් පිටපැනපු විතර්ක හෝ විතක්ක විචාර නෙමෙයි. මෙන්න මේ කාරණය කයත් එක්ක ඉඳලා කයනපස්සනා වඩලා ඒ හරහා දිගටම වැඩෙන සතර සතිපට්ඨාන ධර්මයේ විපාක ආනිසංස හැටියට අරමුණක සියුම් බව දැකලා දැකලා අරමුණෙත් ගෙවීම දැකලා ඒ දැකපු අරමුණ ගෙවීම හරහා මතුවෙන මේ සියල්ලට හිත යන ස්වභාවය දැකලා ඒකෙත් යම් ප්‍රමාණයක මේ තුල තියෙන හිඩැස් මේ රූපේක වේදනාවක සංඥාව සංස්කාර කියන මේ කාරණා තමයි මේ සුළු තප්පරයක ඇති වෙන්නේ කියලා දැකීම හරහා වන ওই මේවා පහළ වෙන තිරය. ඒ තිරෙත් ස්ථිර නෑ කියන ක්ෂණයක හෝ ඒ දකින ස්වභාවයන් ලබන යෝනිසෝ මනසිකාරය හි වචනේ පරිසමාප්ත අර්ථයෙන් ඒ සාක්ෂාත් වීම ඔන්න අත්දැකීම මොහොතකට හරි ලබන්න පුළුවන් ලබලා තියෙනවා මේ හැම දෙනාම. මොකද මේ කාරණයන් හියදෙන අය විදිහට. ඉතින් අන්නේ විදිහේ පුරුෂ මහා පුරුෂ එහෙම නැත්නම් උත්තුම් පුරුෂයන්ට පහළ වෙන්නා වූ විතර්ක හරහා ලබන සැපයක් තමයි බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ ලෝකයෙන් තියෙන මේ දුකින් මිදෙන ස්වභාවය. ඉතින් මෙන්න මේ මාර්ගයේ හරහා මේ තප්පරයකට හෝ මේ සිදුවෙන්නා වූ ස්ථිර නැති ස්වභාවයන් දැකලා ඒ වායේ තියෙන දුක් ස්වභාවය පෙනිලා ඒවා මගේ මම කරගෙන ඉන්න බව නිසානි මේ ඇති වෙන්නේ කියලා ඒ මම මගේ ආත්මය කියන කාරණාවන් අතහැර ගන්නට මේ විදිහේ ධර්මයක් මේ විදිහේ මහා ප්‍රසවිතර්කයන් තුල යෙදීම එහෙම නැත්නම් සතිපට්ඨානෙ හැසිරීම උපකාර වෙනවා බව ඔන්න තේරෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ සුළුවට හෝ තමන් අත්දකින මේ චූටි ඇතිවීම ඇතිවීමත් දුකක් නේද? මේ දුක තමයි විශාල කළ අර සිද්ධියක් විදිහට එහෙම නැත්නම් එදිනදා ජීවිතේ නීවරණත් වලින් වැහිච්ච වුණා වෙලාවට මහා සැරට ඇවිල්ලා වහ එලාගෙන දුක් දෝමනස්ස ශෝක පරිදේවයන් අනන්ත ප්‍රමාණයක් ඇති කරන්නේ මේ ගුණි පිපුරක් විදිහට පටන් ගන්න සුළු දුක කියන දේ නේදයි කියලා වැටහීමක් ඇති කරගන්න ඒ මට්ටමේ සිහියේදී හැකියාවක් ලැබෙනවා. යන්නේ සිහියට හසු වෙන ස්වභාවය ඒ විදිහේ තීරුම් ගැනීමක් කරනකොට මේ සංක්ෂේපේ මෙන්න මේ සියල්ල මහා දුකක් කියන කාරණේ අවස්ථාවේදී වටහා ගැනීමක් කරන්න බැරි වෙන්නේ නැහැ. ඉතින් අන්න එහෙම කෙනාට මේ දේ මම මගේ මගේ ආත්මය කරගැනීමේ මේ තණ්හාව නිසා තමයි මේවා උපාදාන විදියට මා වහලා ගන්නේ කියලා මමයා හදාන්නේ මමයික්ව හදන්නේ කියලා ඒ මොහොතේ සතියට ඒ මොහොතේ මමයික් නැති සිහිය පමණක් ඇති අවස්ථාවට ඔන්න අවබෝධයක් ගන්න පහසු වෙනවා. ඉතින් අන්න ඒ විදිහේ අවබෝධයක් ලැබෙනකොට එහෙනම් මෙන්න මේ තන දක්වා මං ගෙනාවු සැපයක් සතුටක් නිවනක් තියෙනවා කියලා ඒ පිළිබඳ සතුටු වීමක් ලබන්න හැකියාව ලැබෙනවා. නිරෝධයක් තියෙන බව දකින්න මොහොතකට හරි තිරයක් නැත්නම් තිරේ තනිත බව දකින්න පුළුවන් බවත් ඉඳිනවා. ආන්න ඒකත් එක්ක මේ දක්වා මේ දේ දකින්න මේ දේ දක්වා ගෙනියන්න ආපු මාර්ගය මොකද්ද? ඒ මාර්ගයේ මං මේ තාක් ආපු මාර්ගයමයි මේ සක්මණමයි මේ පරියංකේමයි මේ දිනෙදා සිහිය පැවැත්වීමමයි මෙතෙන්ට උපකාරුණේ හේතු උනේ කියලා ඔන්න වැටහීමක් ලබා ගන්න මේ අවස්ථාවේ ඇති සිහියට හැකියාව ලැබෙනවා. ඒක ඉපරිමේට ගියපු සිහියක් නම් කතා කරන්න පුළුවන්. ඒකට වශයෙන් නමක් දීලා ඔන්න සම්මා සති කියලා. ඉතින් ඒ විදිහේ නම් දීමක් තමයි ඒ දේවල් අවස්ථාවන්හි ධර්මයේ සඳහන් වන්නේ. ඉතින් ඒ නම් අපි ගැටලුවක් කරගන්න අවශ්‍ය නැහැ. ධර්ම කාරණා ගැටලුවක් කරගන්න අවශ්‍ය නැහැ. මේ සඳහන් වෙලා තියෙන සියලුම ධර්ම කාරණා තමන් සතුටෙන් රජික අර ලොකු සාහස පෙන්නන්නේ මේ මල් කොඩියට සුදු පිනිපාවඩ පිට කඩියෙක් යනවා රජෙක් වගේ කියලා සක්මනේ සැහැල්ලුවෙන් යෙදිලා ඉන්න කෙනාට මේ සියල්ල අත්විඳිනවා. සැපට වාඩි වෙලා කයත් එක්ක ඉඳින කෙනාට මේ සියල්ල අත්විඳින්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට එදිනදා ජීවිතයේ සිහිය වඩන්න හුරු වෙච්ච කෙනාට මේ දේවල් අත්විඳින්න පුළුවන් වෙනවා. ඉතින් අන්නේ සැපය ලබා ගැනීම සඳහා මේ බුදු පියාණන් වහන්සේ වදාලා වූ මේ ධර්මයේ මහා ප්‍රසවිතාර්කත් හේතු වාසනා කරගන්නට මේ අනුරුද්ධ සාමීන් වහන්සේ දක්ෂ වුණා. තමන් තුළ පහළ වෙච්ච හතත් ඒ වගේම මේ වගේ අමතරව නිප්‍රපංච ප්‍රපංච නැති ඉන්න ස්වභාවය ඇත්තටම අර මුල් විතාරක හතම ප්‍රපංච ගොඩට දාන්න පුළුවන් ඒක ප්‍රපංච කිරිල්ලක් ඒවත් උනේ නැහැ අතහැරියා නිප්‍රපංච බවට පත් වුණා. උන්වහන්සේ සඳහන් කරනවා අර මුලින් සඳහන් කරපු අපි ගාථාව මගේ සංකල්ප දැකපු බුදු පියාණන් වහන්සේ මනෝමයෙන් පැමිණියා ඒ පැමිණිලා මා වෙත මේ නිප්‍රපංච භාවය ප්‍රකාශ කරා දේශනා කරා නිප්‍රපංච බුදු පියාණන්සේ නිප්‍රපංච බව මට දේශනා කරා කියලා මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ තමන් මේ ධර්ම අවබෝධ කළා උදාන ගාථා විදිහට මේ ගාථා ප්‍රකාශ කරනවා. ඉතින් අන්නේ දේශනා කරපු ගාථා තමයි අපි මුලින් තබා ගත්තේ මේ අංගුත්තර නිකාය සඳහන් අනුරුද්ධ සූත්‍රයේ එන මේ මහා පුරුෂ විතර්ක තමයි අද අපි මේ මාතෘකාව විදිහට තබා ගත්තේ. ඉතින් මේ හැම දිනාටම තමන් කරගෙන යන මේ කටයුතු සතිමත් බව තුළ මේ මහාපුරුෂ විතර්කයන්හි ඉනානිසංස අත්විඳලා හැම දෙනාටම ඒ නිවන් සැපේ දක්වා යන්න, සැපයෙන් සැපයට පත්වෙන්න හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනයෙන් අද දේශනාව මෙතකින් අවසන් කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.
සාදු සාදු සාදු. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අපිට ඉතා වටිනා ධර්ම දේශනාවක් ඔබ වහන්සේගෙන් අහන්න ශ්‍රවණය කිරීමට ලැබුණා. අනුරුද්ධ සූත්‍රයේ ආශ්‍රයෙන් අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ඇති වුණ මේ ධර්මය කා සඳහාද කියලා ඇති වුණ විතර්ක හතක් පිළිබඳව ඔබ වහන්සේ අපට දේශනා කළා. මේ අල්පේච්ච බව, ලද්දේන් සතුටු වෙන බව, විවේකයට කැමැති බව, එතීම සතිමත් බව දිනු කර ගැනීම, වීරිය ප්‍රඥාවන්ත වීම වැනි මේ විතර්ක හත අපට ඇත්තටම අපේ සාමාන්‍ය ජීවිතේටත් අපිට මේ ඉතා වැදගත් වෙන දේවල්. අල්පේච්ච වීම, ලද්දේන් සතුටු වීම, විවේකයෙන් සිටීම ආදී ඒ සියලු දේම, ඒ වගේම ඔබ වහන්සේ අපට මේ සතිමත් වීමේදී අපි මේ කොහොමද මේ ධර්ම, මේ දේශනා, මේ මහා පුරුෂ විතර්ක හත කොහොමද අපේ සතිමත් වීමට, අපේ සක්මන් කිරීමට, අපේ භාවන, අපේ හිඳ ගැනීම, අපේ සඳහා අපි කොහොමද සතිමත් වීම සඳහා අපි කොහොමද යොදාගන්නේ කියලා ඔබ වහන්සේ අපට දේශනා කළා. එමෙන්ම ඒ සතිපට්ඨාන සූත්‍රයෙන් මේ අනුගමනය කරලා පිට සතිපට්ඨාන සූත්‍රයෙන් දේශනා කළ ඇති ආනිසංස අප ලබා ගන්නේ කොහොමද කියලා ඔබ වහන්සේ අපට දේශනා කළා. ඔබ වහන්සේට මහත්ම පිනක් අත් වේවා. දැන් අපට ඊළඟට තියෙන්නේ නිස්සරණ වනේ ස්වාමීන් වහන්සේලා විසින් අප සඳහා පිළියෙල කරන ලබා දෙන ලද ආධුනිකයන්ට සතිමත් වීම පුහුණු කිරීම සඳහා උපදෙස් පත්‍රිකාව ඔබ වෙත ඉදිරිපත් කිරීමට ඒ මම මෙෂා කරන්නම්. මේකේ පළවෙනි අංගය අපිට පෙන්නලා තියෙනවා. මේක මම ෂෙයා කරා, මේ චැට් සෙක්ෂන් එක ඔස්සේ හැම දිනත් එක්කම ෂෙයා කරලා තියෙනවා. මේකේ පළවෙනි අංගය අපිට තියෙන්නේ ලින්ක්ස් දෙකක් දීලා තියෙනවා. සතිමත් ඇවිදීම, සතිමත් හිඳ ගැනීම සඳහා ඒ ලින්ක්ස් වලට ලින්ක්ස් ලබාගෙන ඔබ ඒ සඳහා කොහොමද මේවා පුහුණුවන්නේ කියලා මේෙන් දැක්වෙනවා. දෙවෙනි අංගයෙන් දැක්වෙනවා ඒක කොහොමද අපි කෙටි කාලයකින් පටන්ගෙන ඒ පැය දෙකක් පමණ උතුරු වැඩි කරගන්න අපිට පුළුවන් දින කීපයක් තුළ මේ කෙටි කාලයකින් පටන්ගෙන ඊට පස්සේ මේ වර්ධනය කරගන්න අපට අප උත්සාහ කිරීම අවශ්‍ය වෙනවා. ඊළඟට මේ අනුතුරුව මේ අත්දැකීම අප වෙත ඉදිරිපත් කරන්න ඔබට පුළුවන්. ඒ සඳහා අපට තියෙනවා Google Form link එකක් මේ පත්‍රිකාව තුළ තියෙනවා. ඒ වගේම ඊමේල් ලිපිනයකුත් තියෙනවා ඔබ අප වෙත ඉදිරිපත් කරන්න පුළුවන්. අත්දැකීම ඉදිරිපත් කිරීම සඳහා ඒ උපදෙස් පත්‍රිකාවකුත් තර්ඩ් සෙක්ෂන් එකේ තියෙනවා. ඒ බලන්න කියලා මම ආරාධනා කරනවා. ඒ වගේම හැමදාම ඉරිදා දින මේ වෙලාවට, එනම් ශ්‍රී ලංකාවේ වෙලාවෙන් පෙරවරු 7 සිට මෙල්බර්න් වෙලාවෙන් පෙරවරු 12 මාරට, මේ දිනවල නිව්සීලන්ත වෙලාවෙන් පස්වරු 1:30ට අප හා සම්බන්ධ වෙන ලෙස මම හැම දිනාගෙම ඉල්ලා සිටිනවා. මේ Zoom link එකත් මෙහි සඳහන් වෙනවා. මේ ගැන එපමණයි. විස්තර පත්‍රිකාව ලබා ගන්න chat section එකේ තියෙනවා. දැන් අපිට තියෙන්නේ අප වෙත ලැබී ඇති ප්‍රශ්න ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා මා නාමන්ත තන්ත්‍රිකී මහතාට ආරාධනා කරනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන මේ වැඩසටහන සභාවේ විවදනා සිටින සියලු දෙනාගෙන් අවසරයි. සියලු දෙනාටම තිරුවන් සරණයි. අදට අපිට ලිඛිත වාර්තා දෙකක් ලැබී තිබෙනවා. මම පළවෙනි වාර්තාව ඉදිරිපත් කරන්නම්. තිරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. දහවන වාර්තාව එදිනෙදා කටයුතුවලදී සතිමත් බව පුහුණු කිරීම සතිය පුහුණුවට බැසගත්තේ හරිම සරල දේවල් කීපයක එල්ලිලා කියලා දැන් දැනෙන්න හේතු යෙදිලා තියෙනවා. මොකද දැන් සතිය වැඩ කරන්නේ හරිම වෙනස් අභියෝගාත්මක පාරක. ඒක පතුලේ එල්ලිලා ඉන්නවා වගේ හරි, වෙන කයේ ස්පර්ශයක එල්ලිලා ඉන්නවා වගේ හරි, හුස්මේ රැඳී රැඳී ඉන්නවා වගේ හරි සුන්දර නැහැ. කයේ හිතේ රිදීම් හරහා යනවා වගේ කටුකයි. දැන් දැන් සුබ දහම මාව පස්සෙන් එලවන්න ඇවිත් ගහනවා, කුණිත්තනවා වගේ අභියෝග දෙන ගතියක් තියෙනවා. මේක එකපාර වුණා නෙමෙයි, දැන් වැඩි ගතියක් තියෙනවා. වචනයෙන් කියන්න අමාරුයි, නමුත් උත්සාහ කළොත් අහක යන ඒ වයින් අනතුරු වෙනවා. මේ හොඳට ඉන්න ගෙදර මිනිස්සු ඊළඟ මොහොතේ දත් විලිස්සන් ඇඟට ගොඩ වෙනවා, උදව්වක් දෙනවා අල්ලන් ඉන්න. ඒ නිසා බය උඩට එන්න දෙන්නේ නැති ගතියක් තියෙනවා. හැබැයි බය නැහැ නෙමෙයි, උඩට එන්න දෙන්නේ නැහැ. ඒ අවස්ථාව උපමා වලින් කිව්වොත් දැනෙන්නේ මම මගේ කියලා කියන මේ ඔක්කොම කෑලි කපලා බ්ලෙන්ඩ් කරලා ජූස් එකක් කරනවා වගේ, ඉරාගෙන කෑලි කනවා වගේ, කුණාකොට් කුණාටුවකට අහු වෙලා ඇදන් යන්න හදනවා වගේ. හැබැයි ඒ කුණාටුව හරහා යන්න පුළුවන් නම් රිංගනවා අතාරින්නේ නැහැ. බැරි නම් හයියෙන් කණුවක් අල්ලන් වගේ කයේ දැනීම කල්ලන් ඉන්නවා. හරිම අමාරුයි. ඒත් ඒකෙන් විනෝදයක් නැතුවම නෙමෙයි. ඒ කුණාටු ගතිය ගියාට පස්සේ ඇතුළත වෙනස්කම් වෙනවා. අලුත් ප්‍රබෝධමත් ගති දැනෙනවා. ඊට පස්සේ කටයුතු කෙරෙන්නේ මොනා හරි කරන්න ඉතිරි වෙලා තිබ්බ දෙයක් එක. ඒක මොකක් වුණත් ගානක් නැහැ. මට තිසරණයේ විශ්වාසයි. ඒ මත ඉඳලාමයි මේ පුහුණුවට මුලින්ම බැහැගත්තේ. අදටත් ඒක එහෙමමයි. ඒත් දරන්න බැරි අභියෝගවලට මුහුණ දෙන්න වෙද්දී ඉදිරියට පැනලා ඉදිරිපත් වෙන්නේ මං ඇසුරින් වැඩුණු සතියයි. ඒක කාගෙන්වත් ඉල්ලා සපයලා ගන්න බෑ. තෙරුවන් සරණයි. වාර්තාව අවසානයි ස්වාමීන් වහන්සේ.
නාමන්ත අපි ඇහෙනවද?
ඇහෙන ස්වාමීන් වහන්සේ. බුහන්සේ ධර්ම ස්වභාවට ගෞරවයෙන් පිළිගන්නවා. පාද නමස්කාර පූර්වක තෙරුවන් සරණයි. ඇහෙනවා.
හොඳයි. එතකොට වටිනා අත්දැකීමක් එකතු කරලා තියෙනවා. මෙන්න මේ විදියට බොහොම සැහැල්ලු සරල දේවල් ටිකක් එක්ක තමයි අපි මේක පුරුදු කරගන්න පටන් ගන්න. එක්තරා විදියක අර නිකන් ඝන ආහාර ගන්න හැකියාවක් නැහැ. ඝන ආහාර ගන්න හැකියාවක් නැහැ. ඒ වෙනුවට දියර ආහාර වගේ පොඩි පොඩි දේවල් ටිකෙන් ටික ආහාරයට ගන්නවා. ආහාරයට අරගෙන ඒ විදියට ටික ටික ශක්තියක් ගොඩනගා ගන්නවා. එහෙම ගොඩනගාගෙන කාලයක් යනකොට අන්න යම් කිසි විදියක විශ්වාසයක් ශක්තියක් ඇති වෙලා එනවා. මෙන්න මේ ඝන ආහාර ගන්න පුළුවන්, ඒ ප්‍රෝටීන් අධික ආහාර ගන්න පුළුවන්, දිරවන්න පුළුවන් කියලා එන්නේ විදිහේ ශක්තියක් ටික ටික ගැබ්බෙලා එනවා. එතකොට ඔය එක්තරා විදියක අපිට කියන්න පුළුවන් මේ ඝන ආහාර වලින්ම තමයි ඔය විකන දතුත් හැදෙන්නේ. ඔය මුඛයේ විකන අඹරන දත් මේ ඇතුළට යන ආහාර වලින්ම හැදිච්ච දේවල්නේ. අන්න ඒ වගේ ක්‍රමානුකූලව මේ ඕන දෙයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. එක්තරා විදියක අන්න හිතන්න නැති විදියට පරීක්ෂා වෙන ගතියකුත් තියෙනවා. මේ නිකන් ඒ කියන්නේ බාහිර ලෝකෙත් මිනිස්සු නිකන් හොයාගෙන ඇවිල්ලා වගේ මේ විදිහේ දේවල් සිද්ධ කරනවා. මේ ගෙදර ඉන්න මිනිස්සු දත් විලිස්සගෙන පයින්නවා. ඉතින් මේ වගේ වෙලාවට අන්න අපේ ආරක්ෂාවට එන්නේ කවුද, පිටට එන්නේ කවුද කියන විමසීමනේ ඔය තියෙන්නේ. ඉතින් ඔය පරිච්ඡේදය හරහා යන්න ඕනි. එක්තරා විදියක අර යම් කිසි ආස්වාදයකුත් නැතුවම නෙමෙයි. හැබැයි කටුක ගතියකුත් තියෙනවා අනිත් පැත්තට. දෙපැත්ත හුවමාරුවක් තියෙනවා. මේ අභියෝගජනක ගතියකට මුහුණ දෙන්න පොඩි ශක්තියකුත් ඇතුලේ ගොනු වෙනවා ටිකෙන් ටික. ඒවත් ඕන දෙයක් දරන්න පුළුවන්, ඕන දෙයකට මුහුණ දෙන්න පුළුවන් කියන හැකියාව ටිකෙන් ටික මතුවලා එනවා. අන්නේ ඒ දෙපැත්ත අතර හුවමාරුවක් තමයි ඔය කියවෙන්නේ. අර එක්තරා විදියක නිකන් අතරමං වුණා, අඳුරකට අහු වුණා, මේ අනවශ්‍ය පීඩාවල් එනවා වගේ හැඟීමක් මතුවෙන්න පුළුවනි. අනිත් පැත්තෙන් තේරෙනවා මේක ගෙවෙන්න ගෙවෙන්න මගේ හිත සැහැල්ලු වෙනවා. මේක ගෙවෙන්න ගෙවෙන්න මම විවේකයක් සැනසීමක් සහිත කෙනෙක් බවට පත්වෙනවා කියලා ටිකෙන් ටික දැනෙනවා. ඉතින් ඒක මේ වෙන කවුරුත් කියන දෙයක් නෙමෙයිනේ, තමුන්ටම දැනෙන දෙයක්. අන තේරෙනවා මේ අමාරුවෙන් නමුත් මේ කාරහා ගියොත් මේ විදිය සැනසීමක් විවේකයක් තියනවා. ටිකෙන් ටික තමයි ඒක එන්නේ. එක්තරා විදියක අර කියන මොකද්ද, රාත්‍රියේ අඳුරුම පැය තමයි යන්න අරුණට කලින් තියෙන පැය. අන්න එතන තමයි අඳුරුම, අඳුරුම පැය ඒක, ඒ පැය. අන්න මේ අමාරුයි. ඊළඟට කාන්තාරයක් කරහා ගිහිල්ලා අන්න ඈත තල්ගස් පේනකොට මැරිලා වැටෙනවා. ඈත තල්ගස් පේනකොට වෙහෙස පීඩාව වැඩි වෙලා එන. ඔන්න වගේ දෙයක් තියෙනවා, ඔය වගේ ස්වභාවයක් තියෙනවා. නමුත් අපිට ටිකෙන් ටික මේක හරහා යන්න පුළුවන්. පුරුදු කරන ලද සතිය හරියට නිකන් අර මුලින් නිකන් දියර ආහාර ගත්තේ, නිකන් පොඩි කරපු ආහාර ගත්තේ, එහෙම එහෙම අරගත්ත ආහාරේ ටිකෙන් ටික ගණා අර අරගෙන අන්තිමට ඔය ආහාර හපන දතුත් ඇති වෙන්නේ ඔය ඇතුළට යන ආහාරෙම තමයි. ඒ දතත් හැදිලා එන්නේ ඇතුළට යන ආහාරෙම තමයි. අන්න මේ සිහිය බොහොම අමාරුවෙන් ධන ගගා බඩ ගගා වැරදි වැරදි පැටලි පැටලි පුරුදු කළා. අන්තිමට තේරෙනවා අන්න අර ඒ ආහාරෙම දත් හැදිලා එනවා වගේ ඕන වෙලාවක ඕන කරදරයකට පිටට ආරක්ෂාවට හිටිනවා. ඒ වෙලාවට හොයන්න දෙයක්වත් නැහැ. ඒ වෙලාවට හොයන්නේ වෙනවා නම් කෝ මේ සතිය කියලා වටපිට බලන්න වෙනවා නම් ඒක නෙමෙයි ප්‍රතිපදාව. ඒ වෙනුවට එයා ඇවිල්ලා ඒ අවශ්‍ය කටයුත්ත කළ දෙන්න ඕන. ආරක්ෂාවට එන්න ඕනේ, ආරක්ෂාව සලසන්න ඕනේ කියලා. අන්න ඒ විදිහේ විශ්වාසයක් ටික ටික දියුණු වෙනකොට බලන්න ඕන දෙයකට මුහුණ දෙන්න පුළුවන්. ඕන දෙයකට මුහුණ දෙන්න පුළුවන්. එක පැත්තකින් මුහුණ දෙන්න බැරි දේවල් අපේ ජීවිතවලට එන්නේ නැහැ. අපි සූදානම්, අපි ඒවා මුහුණ දෙන්න ශක්තිය තියෙනවා. අන්න එහෙම දේවල් තමයි වෙන්නේ. ඉතින් ගෙවලා ගෙවලා ආහාර කරන්න, ගෙවලා ගෙවලා ආහාර කරන්න. ඔය අපි හිතන තරම් සුන්දරත්වයක්ම නැහැ. මේ වටපිටාවේ ඉන්න මිනිස්සුත් ඔය හිතන තරම්ම සුන්දර නැහැ. මේ ඥාති හිත මිත්‍රාදීන් කියලා ලං කරගන්න කට්ටියත් ඔය ඔච්චරම සුන්දර නැහැ. අන්න ඒ දේ දැකගත්තොත් අන්න මේකෙන් සැනසීමක්, මේකෙන් එක්තරා විදියක නිවීමක් ඇති කරගත්තොත් හොඳයි, මෙන්න මේ හිත නිවාගත්තොත් හොඳයි කියන අදහසක් කෙනෙක්ට මතුවලා එන්න පුළුවන්. ඉතින් ඒ අදහස එක්ක තමයි මේ වැඩ කටයුතු කරන්නේ. කරනකොට කරනකොට තේරෙනවා අන්න නිකන් මේක නිකන් අර බ්ලෙන්ඩ් කළා සම්බෝලයක් හැදුවා වගේ. මේ කෑලි කෑලි ඔක්කොම නිකන් අන්න මේ එකක්වත් පදනමක් නැහැ, ප්‍රඳන්නේ නැහැ. අපේ යම්කිසි ස්ථාවරයක් හැඟීම් දැනීම් තුන දේව රඳන්නෙත් නැහැ. වටපිටාව විස්ථාවරයක් අරන් තුන දේව රඳන්නෙත් නැහැ. අමුතුම නිකන් වමනයක් වගේ එකක් ඉතුරු වෙනවා. අනේ ඒ වමනේ අපි කියලා වෙනම අඳුරන්න දෙයක් නැහැ. ඒ වමනේ අපි කියලා වෙනම පෙන්눔 කරන දෙයක් නැහැ. අනේ එතකොට මොකද වෙන්නේ? ප්‍රශ්නේ විසඳිලා. ප්‍රශ්නේ විසඳිලා අන්න මේ ප්‍රශ්නේ ඇති වෙන්නෙම මේක මෙහෙම මගේ කියලා ගන්න දෙයක්, මගේ කියලා ගලපන දෙයක්, මගේ කියලා වෙන් කළා පෙන්වන්න දෙයක් තියෙනවා නම් තමයි. අන්න බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙක් පහළ වෙලා කියනවා මේක එහෙම පෙන්වන්න දෙයක් නැහැ. මේක එහෙම පෙන්වන්න දෙයක් නැහැ. මේක මේ විදියට වමනයක් තියෙන්නේ. ඒ බුද්ධ වචනේ ඇහෙනවා ඉති සක්කායෝ, ඉති සක්කාය සමුදයෝ, ඉති සක්කාය නිරෝධෝ, ඉති සක්කාය නිරෝධ ගාමිනි පටිපදා. මෙන්න මේ පේන පොදිය ඔබ මමත්වයකින්, ඔය පේන පොට්ටනිය ඔබ මමත්වයකින් ගත්තර මොකද හොක දිහැ පොඩ්ඩක් සිහියෙන් බැලුවොත් පේනවා එහෙම පොට්ටනියක් රැඳෙන්නේ නෑ. ඒ පොට්ටනිය සීසීකට යනවා. අර විදිහට ස්ථිරව තියුණ එක නිකම් බ්ලෙන්ඩ් කරලා ගත්තා වගේ මේ මොනවද මේ කියලා හොයන්න බෑ. මේ අර කෑල්ලද මේ මේන් කෑල්ලද කියලා වෙන් කරලා අඳුරන්න බෑ. එතනම ප්‍රශ්නෙත් විසඳෙනවා. අන්න ඔය පොට්ටනිය ලෙහිලා යන්න යන්න ප්‍රශ්නේ විසඳෙනවා. ඔය විදිහට බ්ලෙන්ඩ් වෙන්න වෙන්න ප්‍රශ්න විසඳිනවා. ඉතින් ඒ සඳහා ශක්තිය තියෙනවා. ඒ ශක්තියෙන් තමයි ඔබ කියන්නේ. එහෙම නැත්තම් ඔය ප්‍රශ්න ටික එන්නෙත් නැහනේ ඔය විදිහට. ඔය කරදර බාධක ටික එන්නෙත් නැහනේ ඔය විදිහට. ඉතින් එක්තරා විදිහක මේ මම මේ අපායක ගිහිල්ලා ගෙවන්න තියෙන කර්ම ගෙවලා ආවර කරනවා කියන අදහසෙන් මුහුණ දෙන්න, මුහුණ දීලා බලන්න. අන්න ආපහු අරුණ පායනවා. ඉරපායනවා. අන්නර අන්තිම අඳුර පැය අඳුරුයි, රාත්‍රී අඳුරුම පැය. නමුත් ඊට පස්සේ නැවත ඉරපායනවා, ආපහු අඳුර එනවා. ආපහු හිතනවා මේක නම් දරා ගන්න අමාරුයි කියලා. නමුත් ආපහු ඉරපායනවා. ඔන්න ඔය විදිහේ ගමනක් තියෙනවා. යනකොට විශ්වාසය දියුණු වෙනවා. ඕන දෙයක් වරෙන්, ඕන දෙයක් අන්න මම මුහුණ දීලා අවසන් කරනවා. ඕන කරදර බාධකයක් මුහුණ දීලා අවසන් කරනවා කියන තමන් තුළ ශක්තියක් ගොඩ නැගෙනවා. මේ තියුණ පදනමත් එක්කම ගැලවිලා යනවා. මේකයි ඉතුරු කරගන්න දෙයක් නැහැ. මේ වමනයක්. එහෙම නැත්නම් අර බ්ලෙන්ඩ් කළා වගේ. එහෙම නැත්නම් අර පොදිය ලෙහිලා ගැලවිලා ගිහිල්ලා. ඉතින් ඒක තුලින් අන්න කෙනෙක් සැනසීමක් ලබනවා. ඒක තුළින් අන්න කෙනෙක්ගේ හිත විවේක වෙනවා. ඉතින් ඒ ක්‍රියාවලිය යන්නේ හොඳ අවධියක් ඔය පහුවෙන්නේ. ඒ සඳහා වැඩි වැඩියෙන් මුහුණ දෙන්න ශක්තිය ඇති කරගමු. මේ විදිහට තමුන්ගේ අධ්‍යක්ෂින් බෙදා හදාගත්තොත් අන්න වෙන කෙනෙක්ටත් ඒක පහසුවක් වේවි.
බුදුන් ස්වාමීන් වහන්සේ ඊළඟ වර්තාව ඉදිරිපත් කරන්නම්. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. සක්මන් ඇවිදීම සිහි කල්පනා අවසරයි ස්වාමීන් වහන්ස. සිහි කල්පනාවෙන් ඇවිදීම ආරම්භ කිරීමට පෙර මම හිතගෙන සිටිමි. පසුව ඇවිදින්නට පටන්ගත් අතර සිහි කල්පනාවෙන් ඉතිව ඇවිද යද්දී ටික වේලාවකට පසු මම නින්දට වැටෙන ආකාරයත් නවතා තිබූ වාහනයේ වෙත මා හප්පාගෙන යන ආකාරයත් මට දැනුනි. මගේ සමාධිය නැති වුණා. කරුණාකර මට උපදෙස් දෙන්න. ඊළඟ තව කොටසක් එකට එකතු කරලා තියෙන සංඥාංශ සතිමත් ඇවිදීම කියලා. මම පරයන්කේ සිට පිහිටුවා. ටික වෙලාවකට පසු මාහට කකුලේ වේදනාවක් ඇති වුණා. මා කකුලේ වේදනාව දිහා බලාගෙන සිටියා. වේදනාව අඩු වෙමින් ගියා. උපදෙස් පතමි. දෙවෙනි එක ඇත්තටම සතිමත් පරයන්කේ සංඥාංශ මායි. එතන සංඥාංශ අපහැදිලි නම් මම නැවත කියවන්න. කෙටි ප්‍රකාශයක් නිසා ඔබ වහන්සේ වෙන්නේ සංඥාංශ
අනාවන්ත ඇහෙනවද?
දැන් ඇහෙනවා
සෝනස්. මටත් පොඩයි මේ පොඩක් තියෙනවානේ. මේ මේ ඕක ආපහු කියමුද?
එහෙමයි සෝනස්. හරි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සිහි කල්පනාවෙන් ඇවිදීම ආරම්භ කිරීමට පෙර මම හිතගෙන සිටිමි. පසුව ඇවිදින්නට පටන්ගත් අතර සිහි කල්පනාවෙන් නිතුව ඇවිද යද්දී ටික වේලාවකට පසු මම නින්දට වැටෙන ආකාරයත් නවතා තිබූ වාහනයේ වෙත මා හප්පාගෙන යන ආකාරයත් මට දැනුනි. මගේ සමාධිය නැති වුණා. කරුණාකර මට උපදෙස් දෙන්න. ඊට පස්සේ තව ඊමේල් එකකින් එක ටිකක් කොටසක් මේ ඇඩ් කරලා තියෙනවා. මම පර්යන්කය සිත පිහිටුවා. ටික වෙලාවකට පසු මාහට කකුලේ වේදනාවක් ඇති වුණා. කකුලේ වේදනාව දිහා බලාගෙන සිටිනා විත වේදනාව අඩු වෙමින් ගියා. උපදෙස් පතමි. එපමණයි ස්වාමීන්
වහන්සේ. හරි. එතකොට මේ වார்த்தාව ලියපු කෙනාට අපි කියවන්න අර කලින් කෙනා කියපු ප්‍රකාශ බලන්න. ඒ තියෙන්නේ ඔන්න කාලයක් තිස්සේ ඔක පුරුදු කරපු කෙනෙක්ගේ අත්දැකීම්. දැන් මේ කතා කරන්නේ මේ තාම අන්න දියර ආහාර යන්තම් අර ගන්නවා. එහෙම නැත්නම් මව් කිරි බොනවා වගේ බොහොම අමාරුවෙන් ලාවට තාම ගලපගෙන යනවා. නමුත් ඔන්න අය කරන උනන්දුවේ උත්සාහයේ යම් කිසි විදිහක ප්‍රතිඵලයක් තියෙනවා. ප්‍රතිඵලයක් තියෙනවා. ඒක දවසක දෙකක උනන්දුවක් උත්සාහයක් නෙමෙයි. ඒ වෙනුවට ක්‍රමානුකූලව තමයි කරන්නේ. දැන් සමහර විට දැන් පැවිද්දෙක් වුණාම අපි මේ විදිහට ඇවිල්ලා කට්ටියට කතා කරනකොට කෙනෙක් කියන්න පුළුවන් ආහේන ඔබ වහන්සේ නම් පැය 24ෙම 100 පුරුදු කරනවා ඇති. ඔබ වහන්සේ නම් සක්මන් පරියංකම කරනවා ඇති දවස පුරාවට කියලා එහෙම අන්තට්ටුව දාන්න එනවා හිටපු ගම. එහෙම දාන්නවට මොකද එහෙමම නැහැ. එහෙමම නැහැ. ඒ වෙනුවට සාමාන්‍ය ඉතින් සාමාන්‍ය ජීවිතයේ ගෙවනවා. ඒ වෙනුවට අන්න යම් යම් වැඩවල යෙදෙනවා. ඊට පස්සේ නැවත ඇවිල්ලා අන්න පරියංකයක් කරලා නැවත ඇවිල්ලා ওই විදිහට සක්මන් කරලා බලනවා. ආපහු සාමාන්‍ය ජීවිතයට යන්න. හෙටත් අලුත් දවසක් කියලා අන්න හෙටත් අලුතෙන් වැඩ කටයුතු රැකියා වලට යන්න. ආපහු තව ටිකක් පුරුදු කරන්න. ආපහු මේ තමුන්ගේ වැඩ වලට යන්න. මේ විදියට අර ජීවිතේ ජීවත් වෙන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ අතරේ අපි කියන්නේ විනාඩි 15ක් 20ක් තමුන්ට හැකි පමණින් කැප කරන්න දවසකට. අපි හිතමු උදේ පාන්දර අන්න විනාඩි 15ක් 20ක් වාඩි වෙලා ඉඳලා ඒකෙන් දවස පටන් ගන්න පුළුවන්ද කියලා බලන්න. අවසන් කරනකොට දවස විනාඩි 15ක් 20ක් ඇවිදලා ඒකෙන් දවස අවසන් කරන්න පුළුවන්ද බලන්න. නම් මේ ආව මේ කියන්නේ ඊට වැඩිය පුළුවන් නම් වැඩියත් හොඳයි. අන්න ඒ විදිහට කරනවා ආපහු අතාරිනවා. ඈ ආපහු කරනවා ආපහු අතාරිනවා. ඕක තමයි අන්න සාර්ථක වැඩක් කිරීමේ කලාව. එක පාරට අල්ලගෙන දඟලගෙන තටමගෙන ඉන්න කට්ටියට කියන්නේ බර්න් අවුට්ස් කියලා. ඒගොල්ලෝ කරනවා බොහොම ටික කාලයක්. අර මැරතන් එකේ පළවෙනි මීටර් 300 දුවන පුදුම වේගෙන්. ඊට පස්සේ 300ට එයා පළවෙනියා. මැරතන් එකේ පළවෙනියා නෙමෙයි. අර පළවෙනි 300ට එයා පළවෙනියා. එච්චරයි. එපමණයි එයාගේ ගමන. නෑ එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. නිකන් මම මේ මොහොතේ ඉඳලා ආයි බුළු මේ ගෙවන හැම වෙලම මොහොතම සතිමත් වෙනවායි කියලා එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ. ඊට වැඩිය ප්‍රබල, ඊට වැඩිය බොහොම ගැඹුරු ක්‍රියාවලියක් මේ හිත තුල තියෙනවා. එතකොට කරන්න. කරලා ආපහු අතහැරලා දාන්න. ආපහු කරන්න. ආපහු අතහැරලා දාන්න. මේ විදිහට දවසට විනාඩි 20ක් වාඩි වෙලා ඉන්න. දවසට විනාඩි 20ක් ඇවිදින්න ආවම අන්න ඒ විදිහට තමුන්ගේ දිනචරියාවේ කොටසක් කරගන්නකෝ මේක. කොටසක් කරගන්න මේක. මොකද මේ හිතේ ක්‍රියාවලිය ඔය එහෙම පාලනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේක නිකන් මහා යට නිකන් මහා ගැල්මක් තියෙනවා. අපි මේ උඩ සර්ෆස් එකේ තමයි මේ සෙල්ලම් දාන්නේ. නෑ බැහියක් තියෙන කෙනෙක් අපි හිතමුකෝ. මෙයා අබ්බැහියට මෙහෙම තීරණයක් ගන්නවා මම මේක ආපහු කරන්නේ නෑ කියලා ස්ථාවරයක් මෙයා අරගන්නවා. ප්‍රශ්නය ගුණ ගමන් ඌ ගිහිල්ලා ඒක තමයි ඉස්සෙල්ලාම කරන්නේ. මොකද හේතුව? අර එහෙම පාලනයක් නෑ. එතකොට කියනවා මම උතුරට යනවා කියලා කූඹියෙක් ගන්නවා ලොකු ගැම්මක්. හරි. මම උතුරටම යන්නේ මම වෙන දිහාවකට යන්නේ නැහැ කියලා මෙයා උතුරට ගමන් කරනවා. අර නිකන් උඩු හිත කියමුකෝ අපි. අපි ඔය හිතන කල්පනා කරන හිත කියමුකෝ අපි. අන්න ඒ හිත මේ විදියට කූඹියෙක් උතුරට යනවා කියලා යනවා. හැබැයි මේ කූඹියා උතුරට යන්නේ කොයි මොකක් උඩද? අන්න දකුණට යන අලියෙක්ගේ පිටේ තමයි මූ උතුරට යන්නේ. ඉතින් කවදා උතුරට ගමනක් නැහැනේ. මේ අලියෙක් වගේ මහා යට සෝතයක් තියෙනවා. මහා ක්‍රියාවලියක් තියෙනවා මේ හිතේ. ඒකට කියන්න පුළුවන් අපිට නිකන් යටි හිත වගේ කියලා කියමුකෝ. ඒකේ තමයි ඔය ඇබ්බැහි ක්‍රියාකාරකම් ඔක්කොම තියෙන්නේ. 50ක් විතර අපි කරන දේවල් දවසට ගොඩාක් ඇබ්බැහි. 50 කියන නම්බරේ මට විශ්වාස නැහැ. ඊට වැඩි වැඩි වෙන්න ඕනේ පොතේ හැටියට. ඇබ්බැහි වලින් තමයි යන්නේ. බුරුසුව ගත්තා කටේ ඔබා ගත්තොත් දත් ටික මැදෙනවා. බත් පිඟාන අතර ගත්තාම බත් ටික බඩට යනවා. බාත්รูම් එකට ගියාම නෑ වෙනවා. ඈ වැසිකිලිය ගිල වාඩි වුණාම වැසිකිලි කෙරෙනවා. ඔන්න ඔය විදියට ඇබ්බැහි යන්නේ. එතකොට මේ ඇබ්බැහි අර නිකන් අර දකුණට යන අලියා වගේ. උතුරට කුඹියා යනවා ඉතින්. ගියාට මොකද එහෙම ගමනක් නැහැ. ඒක හින්දා ටිකෙන් ටික ටිකෙන් ටික කරනවා අතාරිනවා. ආපව කරනවා අතාරිනවා. ආපව කරනවා අතාරිනවා. ඔන්න ඔහොම ක්‍රමානුකූලව තමුන්ගේ ජීවිතේට මේක අඳුන්නලා දෙන්න ඕනේ. ඒ විදිහේ ක්‍රමානුකූල උත්සාහයකින් තමයි මේක ජය ගන්න පුළුවන්. එහෙම නැතුව දැන් දිනන්න බෑ මේ ගමන. එතකොට මං කියන මොනවා වුණත් විනාඩි 20 වාඩි වෙලා ඉන්න. මොනවා වුණත් විනාඩි 20 ඇවිදින්න. ප්‍රශ්නයක් නෑ. අරක කැඩුනා, සමාධිය කැඩුනා, මේක නිසා බැරි වුණා, කාර් එකක් ඇවිල්ලා මාව හැප්පුවාද, මම ගිහිල්ලා කාර් එකක හැප්පුණාද කියලා ෂුවරුත් නෑ. එහෙම ප්‍රශ්නක් තියෙනවනේ. අර ගෑනු කෙනෙක් දුවගෙන ගියාලු කොහෙද? දුවගෙන ගිහිල්ලා වාහනේක හැප්පුණාලු. වාහනේ කැපිලා දැන් කකුල කැඩිලා එන්න නඩුවක් කියනවා. බලන්න මේ වාහනයක් ඇවිල්ලා මාව හැප්පුවා. බලනකොට අන්න වාහනේ තියෙන කොට උඩලු. ඒ කියන්නේ දැන් මෙයා තමයි දුවගෙන ගිහිල්ලා වාහනේ හැප්පිලා තියෙන්නේ. ඉතින් ඔය වගේ දේවල් එන්න පුළුවන්. වාහනයක් ඇවිල්ලා මාව හැප්පුවද, මම ගිහිල්ලා වාහනේ කැප්පුණාද දන්නේ නැහැ. ඉතින් ඒවා ආවට කමක් නැහැ. ඔය පොඩි පොඩි අත්දැකීම් ඔවා. ඔයා අර පළවෙනි දවසේ දෙවෙනි දවසේ තමයි ඔය වගේ ප්‍රශ්න එන්නේ. නෑ කාලෙත් එක්ක යනකොට අන්න තේරෙනවා මේ දේවල් නෙමෙයි මෙතන තියෙන වැඩේ. මේවා නිකන් අර දුමාරේ. ඔය දුමාරේ වෙන්නේ. දුමාරේ හරහා යන්න ඕනේ. යනකොට යනකොට තේරෙනවා ඔන්න මට පුළුවනි මේ ඇවිදින බව දැනගන්න. මගේ මේ ඇඟ ඇවිදින බව දැනගන්න හැකියාවක් මට තියෙනවා. කොහොමද ඒ දැනෙන්නේ කියලා මේ කියන එක්කෙනා බලන්න. ඒ පිළිබඳ වාක්‍ය දෙකක් අනිත් දවසේ රචනෙට ඉදිරිපත් කරන්න. වාක්‍ය දෙකකින් ප්‍රකාශ කරන්න දෙකක් කියන්න. මෙහෙමයි මගේ ඇඟ ඇවිදින බව මම දැනගත්තේ. මං ඇවිද්ද පොළව මේ වගේ පොළවක්. ඒක මට කකුලට දැනුණා. එහෙම නැත්තම් මම මගේ විලුඹ තමයි පොළවේ වදින්නේ. නැත්තම් මගේ ඇඟිලි වදින්නේ කියලා මොනවා හරි අන්නේ පියවරක් දෙකක් දැනෙන විදිහ පරීක්ෂා කරලා බලන්න. ඒක පිළිබඳව ඔය රචනෙට එකතු කරන්න. ඊට පස්සේ වාඩි වෙලා ඉන්නවා නම් හුස්මක් දෙකක් දැනෙනවද කියලා බලන්න. හුස්ම නැත්තම් බඩ පිම්බෙනවා ඇකිලෙනවද දැනෙනවද බලන්න. එහෙම නැත්තම් මේ ඉරියව්ව තට්ටම් ප්‍රදේශේ කකුල් බර වැටිලා වාඩි වෙලා තියෙනවද බලන්න. මේ ඇඟ තුලින් දැනෙන්නේ මොකද්ද කියලා බලලා අන්න ඒක ගැන වාක්‍යයක් දෙකක් කියන්න. ආ මට මේ විදියට පියවර දැනුණා. මේ විදියට හුස්ම දැනුණා. වෙන මොන දේ ඇවිල්ලා ගියත් ගැටලුවක් නැහැ. වාහන ඇවිල්ලා අපිව හප්පනවා, අපි ගිහිල්ලා වාහනවල හැප්පෙනවා. ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. නොයේකුත් දේවල් ඇවිල්ලා අපේ අවධානය ඇද ගන්නවා. ප්‍රශ්නයක් නැහැ. ඒව අතරින් තමයි යන්න තියෙන්නේ. දුමාරේ අතරින් යන්න ඕනේ. ඒ දුමාරේ අතරින් යනකොට බලන්න අන්න සමහර වෙලාවට හිතවිල්ලක් එනවා. හිතවිල්ලක් එනවා. හිතවිල්ලක් එනවා. අන්නේ හිතවිල්ල එනකොට අන්න අපි ඇදිලා යනවා. කොහෙදෝ ගියා. හරි. ටික වෙලාවකින් තේරෙනවානේ අන්න දැන් මම ඉන්නේ නැවතත් වෙන කොහෙදෝ. මම නැවතත් සතිමත් වෙන්න ඕනි කියලා අදහසක් ආවම අපි ිතම අපි ඇවිදින බව දැනගන්න ඇවිදින කයට එනවා. එහෙම නැත්නම් වාඩි වෙලා ඉන්න බව දැනගන්න හුස්මට එනවා. ඇවිල්ලා බලන්න මොකද්ද දැනෙන්නේ කියලා. අන්න ආපහු ඉලුඹ වදිනවා දැනෙනවා. ආපහු හුස්ම වැටෙනවා දැනෙනවා. අන්න හොඳටම විශ්වාසයෙන් නැවතත් අර මුලට ආවා. මුලට ආවා. ආපහු තව මොකක් හරි ඇවිල්ලා වාහනයක් ඇවිල්ලා මාව හප්පගෙන ගියා වගේ මොකද්දෝ දැනිලා නින්දකට වැටිලා ආපහු ඇහැරෙනවා. කමක් නැහැ. ඇහැරුණාට පස්සේ බලන්න ආපහු මං කොහොමද වාඩි වෙලා ඉන්න බව දන්නේ. ආ වාහනයක් ඇවිල්ලා හැප්පිලා ගියාට පස්සෙත් මට අන්න ආපහු කකුලේ විලුඹ වදිනවා දැනෙනවා. වාහනයක් ඇවිල්ලා මාව හප්පගෙන ගියාට පස්සෙත් මට ආපහු හුස්ම වැටෙනවා දැනෙනවා. අන්න ඒ විදිහට මේ දුමාරේ අතරින් නැවත නැවත අපි යම් කිසි විදිහක අර වෙරිෆිකේෂන් එකක් කරනවා. වෙරිෆයි කරනවා. මම ආපහු වාඩි වෙලා ඉන්නවා. මම ආපහු ඇවිදිනවා. කියන ඔන්න ඒ විදිහට යම් කිසි විදියක නැවත නැවත පරීක්ෂා කරනවා. අන්න ඒ පරීක්ෂාවෙන් තමයි විශ්වාසය දියුණු වෙන්නේ. විශ්වාසය දියුණු වෙන්නේ. අර නිකන් යකෙට්ට උනත් යනකොට කියනවානේ අර නිකන් ගහක කිරි අත්තක් කඩාගෙන යන්නේ කියලා. කිරි ගහක අත්තක් කඩාගෙන යන්නේ කියලා කියනවානේ. නැත්නම් යනවයි කියලා පෙන්නන්න Zoom room එක කඩාගෙන යන්නේ කියනවානේ. අන්න ඒ වගේ බලන්න ඕනේ පරීක්ෂා කරලා. හරි මම මේ වාහනයක් ඇවිල්ලා හැප්පුණා තමයි ආපු බව දන්නේ කොහොමද? ඔන්න කිරි අත්තක් කැඩලා වැටලා තියෙනවා බිම. ඈ එහෙම නැත්තම් ඔන්න Zoom room එක කඩලා ගිහිල්ලා තියෙනවා. ආ එතකොට දන්නවා. හරි ගියා තමයි. හරි ෂුවර් එකටම ගියා තමයි. අත්තකුත් කඩාගෙන ගියා තමයි. Zoom room එකත් කඩාගෙන ගියා තමයි කියලා අන්න අපිට ස්ථිරව දැනගන්න පුළුවන්. ඒ වගේ ඔන්න පියවර වදිනවා. ඔන්න හුස්ම වැටෙනවා කියලා අන්න ඒක දැනුණොත් හොඳටම විශ්වාසයි මේ වෙලාවේ ඉන්නවා කියලා. ඔන්න ඒ පුරුද්ද කරන්. ඔතනින් විතර නවතින්නෙත් නෑ හැබැයි. අර බුරුසුවක් කටේ ඔබාගත්ත වෙලාවට අර එක දිගට මැදි 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 යන වෙලාවට පොඩ්ඩක් බලන්න. ඔන්න බුරුසුව වදිනවා. ඔන්න දත්වල වදිනවා. ඔන්න මේ දිවේ වදිනවා. ඔන්න මේ දත් බේතල රස දැනෙනවා කියලා අන්න අඳුරන්න පුළුවන්. බත් එකක් කාගෙන 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 යනකොට අර අනන කනවා කකා අනනවා විදියට යනකොට එකපාරට ඔන්න තේරෙනවා ඔන්න අනනවා ඔන්න බත් කටක් කනවා. ආපහු සමහර විට අර පරණ මොඩකමයි. ආපහු ඉඳලා හිටලා ඔන්න පැය දෙකකට විතර පස්සේ තේරෙනවා මම වාඩි වෙලා ඉන්නවා. ආපහු තව ටිකකින් තේරෙනවා ඔන්න මම නානවා. ඔන්න ඒ විදිහට අර නැවත නැවත ඇවිල්ලා වෙරිෆයි කරන්. මම දැන් මෙතන මේ වැඩේ එදිලා ඉන්නවා කියන එක මගේ මේ ඇඟට දැනෙනවා. අන්නේ විදිහට මේ ඇඟට පොඩ්ඩක් අපි කියන්නේ අර නැංගුරමක් විදිහට මේ ඇඟ තියාගෙන තමයි මේක පුරුදු කරන්න ඕනේ. එතකොට ඔය ආරන්තින ආරම්භය හොඳයි. අපි මේ කියපු විදිහට තව තව ටිකක් උත්සාහ කරලා බලමු කියලා කියන්න.
බොහොම පින්සන්න සුගුණංශගේ උපදේශයට දැන් ඊළඟට අවස්ථාව තියෙනවා. ඔබට මේ සහභාගී වෙලා සිටින දිනාටම තියෙන සතිමත් බව වැඩි පිළිබඳ තියෙන ගැටලුවක් හෝ ඒ පිළිබඳ ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව තියෙනවා. ඒ සඳහා සූම් මත ඔසවා ඉදිරිපත් කරන්න පුළුවන්. මේක රියක්ෂන්ස් කියලා බටන් එකක් තියෙනවා. ඒක ටික් කරාම රේස් හැන්ඩ් ඔප්ෂන් එක තියෙනවා. ඒක පාවිච්චි කරන්න පුළුවන් සූම් මත ඉස්සින්. දැනට ස්වාමීන් වහන්සේ කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැති බව පේනවා තියෙනවා.
ඒ කියන්නේ ඔක්කොම වලට පැහැදිලි කියන එක අපිට සන්තෝෂ වෙන්න පුළුවන්. නේ සන්තෝෂයි. බලන්න වැඩසටහන් කීයක් කරන්න අන්න එක වැරදුනා. වැඩසටහන් කීයක් කරන්න උනාද ඔහොම පැහැදිලි වෙන්නේ නේ.
මම හිතන්නේ සංස වහන්සේ මේ කතා කරලා ඉක්මන් වැඩි කියලා.
ඒකනේ.
හරි, මම හයන්තිට ආරාධනා කරනවා මේ ප්‍රකාශය ඉදිරිපත් කරන්න කියලා. දැන් අන්මියුට් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඇහෙනවා ස්වාමීන් වහන්ස?
ඇහෙනවා, කියන්න.
ස්වාමීන් වහන්ස, මම මේ පරියංක භාවනාවට ඉඳගත්තාම ආනාපානය තමයි මගේ මූලික කමඨාන. දැන් හුස්ම يعني ඉඳ ගන්නකොටම සංසිඳිලා තියෙන්නේ ගොඩක් කල් ඉඳලා. ඊට පස්සේ අර කෙලින්ම යන්නේ අර දැනුවත් බවට, කියන්නේ මේ එකපාරම මම මෙතන කියලා මෙනෙහි කරලා ඉඳගත්තාම මේ අර ඉස්සර තිබුණ හිස් බවට යන ඒ ගති තිබුණා. දැන් කෙලින්ම ගින් අර කියන්නේ මුකුත් අරමුණු වෙන්නේ නැති දැනුවත් බවක ඉන්නවා. ඒ එහෙමම ඉන්නකොට සමහරවිට මට දැන් එදිනෙදා ජීවිතේ අර ඉඳගන්න එක වෙනසක් තේරෙන්නේ නැත්නම් ඇවිල්ලා සරින්ට සමහරවිට හිතෙනවා. දැන් එහෙම ඉඳගෙන ඉන්නකොට මම දැන් අර වහන්සේ කෙනාගේ වේදිකාවට නගින අය දිහා බලන් ඉන්න කෙනාගේ දැන් මුකුත් නගින්නේ නැහැ. මම අර එහෙමම ඉන්නකොට සමහර වෙලාවට සිතුවිලි ඇවිල්ලා ඉබේම පොඳ වෙලා යනවා. කියන්නේ ඒ ඉනෙවවත් එක දවසක මේ සිතුවිලි දිහා බලාගෙන ඉන්නකොට අර බොඳ වෙන එක හොඳටම පෙවුණා ඉස්සරම. පස්සේ ඊට පස්සේ සිතුවිල්ලක නිකන් අර මුහුදු ජීවියෙක් වගේ නිකන් අර මට එකපාරම සිතුවිල්ලක් ට්‍රාන්ස්පේරන්ට් වෙලා පෙවුණා. ඒක උඩට කෑල්ලක් ගැලවිලා ගින් වගේ නිකන් ස්තරයක් හැදෙලා තියෙනවා. දැන් අර මට සිතුවිලි ඇහුණට එදිනෙදා ජීවිතේ තේවෙන්නේ අර ඒවය කියන්නේ කද්දු කැලක් ගැලවිච්ච එකක් තියෙනවා කියලා ඇහෙනවා. ඒව නිකන් අර ඈතකින් දැන් කතා කරනවා කියන්නේ එහෙම එකක් තියෙන්නේ. නිකන් තෙල් වගේ මොකක් මට තේරෙන්නේ නැහැ කියන්නේ එහෙම එකක් තියෙනවා. ඉතින් මම ඉඳගත්තාම මට දැන් අර කියන්නම කිලින්ම ගින් අර දැනුවත් බවට තමයි යන්නේ.
හොඳයි, එතකොට දැන් මේ මොකද්ද?
ඇහෙනවා සේවල්.
ඇහෙනවා, ඇහෙනවා. හොඳට ඇහුණා. මං අහන්නේ දැන් මේ දැක්ක දේ නැත්තම් මේ අත්දැකීම මේ කරපු ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක් විදියට දී තේන්නේ නැත්තම් සැක සංකාවක්ද මත වෙලා
තියෙන්නේ? නෑ නෑ, දැන් මට තියෙන ඒක දැන් ඉඳගෙන ඉන්න එකේ මට වෙනසක් තේරෙන්නේ නෑ. අනිත් එක තමයි ඉඳගෙන ඉන්න එකයි ඇස් දෙක වහගත්තාම අර දැනුවත් වෙන එකමයි තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ මොහොත ගැන ඒ කියන්නේ දැනුවත් වීමක් තියෙන්නේ. ඒකම දැන් මොකක් හරි ප්‍රශ්නයක් දැන් එදිනෙදා ජීවිතේ ආවහම දැන් මොන හරි තැනකට හිත ගැළලිනා නම් දැන් ඒක ඉබේම තමයි මේ මට අත දාන්න ප්‍රශ්න එකක් වෙන්නේ. ඒක ඉබේම තමයි දවස් එකක් තියෙනවා දෙකක් තියෙනවා එහෙම මේ කියන්නේ අර ඒක පීඩාව දැනෙනවා මේ ඔළු හිස් කබලට නිකන් ලොකු පීඩනයක් යම් කිසි පීඩාවක් තියෙනවා කියලා දැනෙනවා එච්චරයි. ඒක නිකන් ධර්ම කරුණ සිහි කරලා හෝ මොන හරි කරලා කරන්න බෑ. ඒක අත දාන්න කිසි දෙයක් නැති තියෙන්නේ ඒකත් එක්ක එහෙමම ඉන්න එක. ඉතින් සමහර වෙලාවට මේ දැන් මම දැන් එහෙම කරන්න හැදුවොත් ඒක නිකන් මේ ඒකට අර ඔළුවට දැනෙන විඩා වැඩි වෙනවා.
ඔව්, ඒක තමයි. ඕක තමයි කියන්නේ සාමාන්‍ය මේ පුහුණුව කරගෙන යනකොට මේ යම් කිසි කට්ටයක් පැනනට පස්සේ මේ අපේ හිතම අපිට මඟ පෙන්නනවා. එහෙම නැත්නම් අපි කියන්නේ නිකන් මොකද්ද මේ සර්ෆස් එක මේ වටේ තියෙන මොක මලකට තට්ටුව ගැලවුණාට පස්සේ තියෙන්නේ නම රත්තරණක්. එතකොට තේරෙනවා මේකේ කරන්න දෙයක් නැහැ. මේ තියෙන්නේම මේ අනිත්‍ය ස්වභාවය තියෙන්නේ. ඕකේ ආයෙ නිකන් අනිත්‍ය කරවන්න දෙයක් නැහැ. මුකුත් නොකර ඉඳියානම් වැලකුණානම් අන්න ඔය ක්‍රියාවලිය. යම් තාක් දෙයක් ඇති වෙනවාද ඒ සියල්ල බොඳ වෙලා යන සුළුයි. ඔය විදියට විකෘති වෙලා යන සුළුයි. ඕක තමයි ඉතින් මේ දහමේ තියෙන ගැඹුරුම පණිවිඩේ. ඔය ත්‍රිපිටකේ අරගෙන බලන්න කොච්චරනම් කියවෙනවද ඕක පිළිබඳ. අනේ මේ විදියට මේ කෙනෙක් තේරුම් ගත්තා මේක තමයි යථා ස්වභාවය. මේක තමයි පදනම. අපි මේක මත පදනම් වෙලා තමයි මේ යම් කිසි ස්ථිර දෙයක් හදාගෙන තියෙන්නේ. ඉතින් සමහර වෙලාවට ආපහු ස්ථිර වෙලත් එනවා. අපි අච්චර ගොඩ නැගිලා නැති නිසා වෙලාවකට ඔන්න සටනේ ඔන්න දැන් දැඩි ලෙස අරගෙන සටනේ සමහර විට කෙනෙක්ට බැනලා නැත්තම් මොනවා හරි සිද්ධ වෙලා ඕමෝමෝමෝම උන වෙනවා. ආපහු තව පැයකින් දෙකකින් තේරෙනවා වෙහෙසකුත් තියෙනවා මෙහෙම එකකුත් කරා වැරදුනා පැටලුනා. හැබැයි ආපහු අන්න අර විදිහේ විවේකයක් මේ විදියට ගැලවිලා යනවා වගේ ගතියක් මතුවෙලා එනවා. ඉතින් ඔන්න ඔය දේ එක්තරා විදියක අර මුලින් පරියන්කයක පුරුදු කළා තමයි අරගත්තේ. නමුත් ක්‍රමානුකූලව දැන් තේරෙනවා එදිනදා ජීවිතේ පරියන්කය අතර වෙනස අඩු වෙනවා.
සල්මාස ඒකත් දැන් අර මුලින්ම කමඨහන් වාර්තාව ලියුව කෙනාගේ ඒ වගේ න ලොකු අභියෝග ගොඩ තිබුණා. තියෙනවා දැනුත් තියෙනවා. ඒ කියන්නේ ඒව නිකන් අර පරීක්ෂා වගේ තමයි. ඒ කිව්වේ ඇත්තටම ඇත්ත. ඒ කියන්නේ ඒකත් එක්ක තමයි යන්නේ ඉස්සර මෙයා වෙන්නේ. يعني ඒවන් ඒවත් එනතන් තියෙනවා. දැන් මේ පුහුණු වෙනකොට දගිනක් දානවා කොහෙන් හරි යන ප්‍රශ්නයක්. ඒ කියන්නේ කොහෙන් හරි එන එකක් එනවා කොහොම හරි. ඊට පස්සේ මම දැන් ඉස්සර දැන් කුරුද්ද තිබුණේ පිටිට දාන එක. දැන් මම බලන්නේ ඇතුළේට දාගන්න මොකද්ද වෙලා තියෙන්නේ මගේ පැත්තෙන් වෙන්නේ කියන එක. ඒකට හැරෙනවා ඉබේම.
ඒක තමයි ඒ විදිහට පරීක්ෂා වෙනවා. එක්තරා විදිහක කොහේ හරි යන ලෙඩක් හරි ඇඟේ ඇවිල්ලා වැටෙනවා. ඈ නිකන් මේ මුකුත් කළත් නෙමෙයි කියලාත් නෙමෙයි කොහෙන් හරි බැනුමක් අහන්න ලැබෙනවා. ඉතින් ඒ විදිහේ දේවල් හරහා යනකොට යනකොට තේරෙනවා මේක නිකන් ගෙවෙනවා. ගෙවිලා අවසන් වීමක් තියෙනවා. අන ගාක් හරි ඇවිල්ලා ඔලුවට කඩාපාත් වෙනවා. ඈ ඕම දේවල් තියෙනවා. ඈ ගෙවිලා ගෙවිලා අවසන් වෙනවා. ඊට පස්සේ නිකන් අර ලෝකේ නතු වෙනවා වගේ. ලෝකේ නතු වෙනවා වගේ එක්තරා විදිහක අවශ්‍ය දෙයක් තියෙනවා නම් අපිට ඉබේ මේකට උත්තරේ නැත්තම් දේ ලැබෙනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් දවස් දෙකක් ප්‍රශ්නේ නිකන් අර පල් කර කර තියෙනකොට අන්න ඒ කොහෙන් හරි ඇවිල්ලා උත්තරේකුත් ඒකට ගැලපෙනවා. අන්න ඒ විදිහට එක්තරා විදිහක නිකන් අර මේ ලෝකේ ভাইබ්‍රේෂන් එකට අපි සෙට් වුණා වගේ. අර නිකන් දැන් අර වෙහෙස කතාවක් කිව්වේ. ඒ වෙහෙස දැන් මේ බණ අලුතෙන් අහපු කෙනෙක් එහෙම සමහර විට يعني ධර්මයට වැඩිය බණ අහපු කෙනෙක් සමහර විට කියන්න පුළුවන් ආ මේ වෙහෙස අනිත්‍යයි. ආ මේක මේ අයින් වෙන්න ඕනේ. ආ මේ ප්‍රශ්න අනිත්‍යයි කියලා එයා අනිත්‍ය අනිත්‍ය කී ඉන්නවා. ඒ වුණාට ওই ප්‍රශ්නේ එහෙම යන්නේ නැහනේ. ওই වෙහෙස එහෙම යන්නේ නැහැ. ඈ අසනීපයක් ආවම පැන්ඩෝල් හරි ගාලා මේ අසනීපය අනිත්‍ය කරන්න හදනවා. ඒ වුණාට එහෙම දුරු වෙන්නේ නැහැ. අන්න මොකද වෙන්නේ මේ වෙහෙසෙක ඉන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වෙහෙස බාරගත්තොත් අන්න එයා ඉබේම නැති වෙලා යනවා. අර ප්‍රශ්නේ බාරගත්තොත් තවදුරටත් ඒ විදිහේ විඩාවක් එන්නේ නැහැ. ඔන්න ඔය විදිහේ බාර ගැනීම. ඔය දැන් කිව්වේ වෙහෙස එක්ක මම ඉන්නවා. දවසක් දෙකක් තුනක් තියෙනව නැහැ. ඊට පස්සේ අර විදිහට ප්‍රශ්නයක් එනවා. දවසක් දෙකක් තුනක් තියෙනව නැහැ. ඔන්න ඕක තමයි නියම ස්වභාවය. අපි නැත්තම් මේ අසනීපේ දුරු කරන්න යනවා නම්, මේ ප්‍රශ්නේ දුරු කරන්න යනවා නම්, මේ විදිහට මේ තියෙන වෙහෙස දුරු කරන්න යනවා නම්, ඒ නියම අනිත්‍ය කතාවක් නෙමෙයි ඔය කියන්නේ. ඔන්න ඔය දේ නැවත නැවත හුරු කර ගැනීම තුලින් අපිට පුළුවනි මෙන්න මේ විදිහේ විවේකයක් සැනසීමක් ලං කරගන්න. තේරෙනව අන්න පරියන්කයක් කරත්, සක්මන් කරත්, එදිනෙදා ජීවිතය ගත කරත් මේ තුනම නිකන් ඒක රස වෙනවා, සම වෙනවා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ අර පරියන්ක කරන එක නවත්තනවා කියලා. එහෙම අදහසක් නැහැ. ඒ වෙනුවට ඒ දිනචර්යාවේ ඒ පැය ගෙවනවා. ඒක දිගට ඒ අනුග්‍රහය කරන්. කරන අතරේ බලන අනේ දිනදා ජීවිතෙත් මේ වගේ දෙයක්. ප්‍රශ්නයක් ආවත් මේ වගේ, මේ විදිහට විඩාවක් ආවත් මේ වගේ, මේක ටිකක් තිවිලා තිවිලා එයාගේ රඟ දැක්වීමක් කරලා කරලා ගැලවිලා යනවා. ගැලවිලා යනවා. ආපහු අලුතෙන් දෙයක් ඉදිරිපත් වෙනවා. එයාත් ඇවිල්ලා අනේ යම්කිසි කී දෙයක් කියනවා. ආ නෑ ඒකත් ගැලවිලා යනවා. ඔන්න ඔය විදිහට නැවත 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 එන එන කොයි දේ තියුණත් ඒ දේවල් විවේකෙලා යනවා, දුරස් වෙලා යනවා. අන්නේ ඒ ඉවසීම, අන්නේ බැල්ම තමයි වටින්නේ. නිකන් අර බකන් නිලාගෙන නිකන් බලාගෙන ඉන්නා වගේ ඉවසගෙන ඉන්නවා, කාගෙන ඉන්නවා. එතකොට තේරෙනවා ප්‍රශ්නේ ඇවිල්ලා වද දීලා යනවා. මේ විදිහ අසනීපයක් ඇවිල්ලා වද දීලා යනවා. අර විදිහට මොකක් හරි වෙහෙසක් ඇවිල්ලා වද දීලා යනවා. හැබැයි යනවා වුන් ඔක්කොම. එක්කෙනෙක්වත් ස්ථීරව පළපදියම් වෙන්නේ නැහැ. මේ අපි මේ යන ඒවත් අල්ලගෙන තමයි මෙච්චර කාලයක් දඟලලා තියෙන්නේ. ඔන්න ඔය විදිහේ ශක්තිය තව තව දියුණු කරගන්න. ඒක කාලෙත් එක්ක ගැළපිලා එයි. අන දවසක මරණ වෙහෙසාවත් අභීතව මුහුණ දෙන්න පුළුවන්. ඒ දේ බාර ගන්න පුළුවන්. දැන් මරණ මොහොතාවට පස්සේ අපිට බෑනේ ආ මේ පස්සේ එන්නම් වෙන වෙලාවක ආන්සර් කරන්නම් කියලා කියන්න බෑනේ. ආ ඒ කෝල් එක ආන්සර් කරන්න වෙනවා. කොයි වෙලාවේ ආවද, මොන වැඩ රාජකාරී අතරේ ආවද, රැකියාව කරන අතරේ ආවද, දරුවෝ නාවන අතරේ ආවද, ඒ කෝල් එක ආන්සර් කරන්න වෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඒ වගේ අවිනිශ්චිතභාවයක් මේ ලෝකෙ තියෙනවා. එතකොට ඒ වගේ අවිනිශ්චිතභාවයක් දරා ගන්න කෙනෙක්ට අමාරුයි, සූදානම් නැති කෙනෙක්ට. නමුත් මේ විදිහට ටික 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 පුරුදු කරන කෙනෙක්ට අන තේරෙනවා මේ විදිහේ මේ විශ්වාසයක් දිනු වෙනවා. කොයි දේ ආවත් ඊළඟ මොහොතේදී ඉදිරිපත් වෙන දේ බාර ගැනීමේ හැකියාවක්, ඒ විදිහේ ශක්තියක් මාතුල වර්ධනය වෙනවා. අර මෝඩකමෙන් නෙමෙයි. සමහරු කියන්නේ නිකන් අනේ මට නම් මැරුණට කවන්නේ නැහැ, වටපිටාවේ කට්ටියට මුකුත් නොවි. ඔය මෝඩකමට කියන කතා. මැරණේ කියන්නේ ඉතින් මේ වටපිටාවේ ලෝකෙත් මරණේ තමයි. ඥාතින්ගෙත් මරණේ තමයි. දූ දරුවන්ගෙත් මරණේ තමයි. එතකොට නිකන් අර මධ්‍යම භණ්ඩාර ඒ දවස්වල නිකන් අර මොඩකමට පොඩිකමට ඉතින් කිව්වා අයියන් දියේ බියනවන්න මැරෙන සැටි මං පෙන්නන්නම් කියලා. ඒ වුණාට මේක දැනන් ඉන්නේ නැතුව ඇති මොකකටද මේ කිව්වේ හා කිව්වේ කියලා. නිකන් අර පොඩි එවුන් අර පිස්සුවට කියන ඒවා තියෙනවානේ. අන්න මැරෙනකොට නම් පොඩි අමාරුවක් දැනෙන්නේ නැති. යකෝ මේකටනේ මම මේ හා කියලා තියෙන්නේ. මේක නිකන් තවත් එක සෙල්ලමක් නෙමෙයි. ඒ වෙනුවට ඊට වැඩිය එහා ගියපු එකක්. ඉතින් අපේ ඉතිහාසෙ ගෙතෙන්නේ ඔතනින්. අන්න බලන්න කොච්චර અભීත දරුවෙක්ද කියලා. නෑ ඔය නිකන් වැරදිලා පිස්සුවට වගේ කියපු එකක්. අර පොඩි උන්ට පිස්සුවට නිකන් කියන ඒවා තියෙනවානේ. අන්න ඒ වගේ දෙයක්. ඔකට ඇත්තටම මුහුණ දෙනකොට ඔය වගේ සරලත්වයක් නෑ. ඔකට ඇත්තටම මුහුණ දෙනකොට ඒක ජෝක් එකක් නෙමෙයි තවදුරටත්. ඒ වෙනුවට බොහෝ වද දීලා වෙහෙස දීලා තමයි අරගෙන යන්නේ. ඒ විදිහේ ස්වභාවයක් ඇත. අන්න එතකොට අපිට දවසක ඔය ඇමතුම ආන්ස කරන්න වෙනවා. ඒ ඇමතුමටත් ඔය විදිහේ සූදානමක් නැති කෙනෙක් අන්න හඬනවා වැළපෙනවා. තව වෙලාව දෙන්න බැරිද මට නෝනාට දරුවන්ට ගුඩ් බයි කියලෙන්නේ වෙලාවක් දෙන්න බැරිද කියලා අහනවා. නමුත් අන්න එක්තරා විදිහක මාරයා අන්න හඬමින් හඬවමින් අරගෙන යනවා මේ තැනැත්තව. ඉතින් ඔන්න ඔය විදිහේ අත්දැකීම් වලට මුහුණ දීලා සූදානම් වෙච්ච කෙනෙක්ට ඒකක් දෙයක් නැහැ. අන්න ඉනා වෙලා සැලියුට් එකක් ගාලා වරෙන් මචං හරි වැඩේ හරි වැඩි අවසන් කියලා අන්න ඒකට මුහුණ දෙන්න පුළුවන්. අන්න ඒ විදිහේ ශක්තියක් ඔය ගොනු වෙන්නේ. ඒක ඉතින් ගොනු වෙන්නේ ක්‍රමානුකූලව. එතකොට සක්මන පරියන්කේ දිනෙදා කටයුතු සම වෙන එක හොඳයි. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ සක්මන නවත්තන්න පරියන්ක නවත්තන්න කියලා. ඒ වෙනුවට අර අනුග්‍රහය දිගට දිගට කරන් කරන අතරේ බලන්න මෙන්න මේක කොච්චරනම් මේ දිනෙදා ජීවිතයට ගැළපිලා ඉනවද මේ විදිහට ප්‍රශ්න ඇවිල්ලා ඇවිල්ලා ගෙවිලා ගිහිල්ලා අර නිකන් ලෝකේ නිකන් අතර ගත්තා වගේ මේ ලෝකේ ভাইබ්‍රේෂන් එකට සෙට් වුණා වගේ අන ස්වභාවයක් මත වෙලා එනවා. ඉතින් අර බුදු කෙනෙක් පොළොට අත තියපුවම පොළො දෙදරනේ කහන දෙයක් නෙමෙයි. ඉච්චරට මේක වශී කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් තියෙන්නේ ක්‍රමානුකූලව කරගෙන යා. මොකද කියන්නේ?
හයන්තිට අන්මියුට් කරලා කතා කරන්න පුළුවන්. හයන්ති මේ පිළිතුරු ගැන යම් අදහස කියන්න අවශ්‍ය නම් කතා කරන්න පුළුවන් අන්මියුට් කරලා.
සර් මහන්සේ
ඔය ඇහුණාද කියලා ඇහුවේ.
ආ ඇහුණා සර්. අන්මියුට් කරනකොටත් මේ අර හුස්ම සංසිඳිලා කියන්නේ අරමුණු නොකර යන තැනකට යනවා ගිහිල්ලා මේ අර ඔටෝ කියන්නේ අර මේ අර සිතුවිලින් පාලනය කරන්නේ නැතුව නිකන් වේගය ඒකටම වුණ විදියට අඩු වෙනවා. මට පාලනය කරන්න බෑ. මම ගිහිල්ලා කියන්නේ මත් වෙන ගතිය අසම්බරත විසිවිවි වගේ යන විදියට යනවා සක්මන් කරන එකත්.
ඔව් පාලනයක් නැහැ කියලා තේරුම් ගැනීමම තමයි අන්තිමට මේ ප්‍රතිපදාව. ඒ ඒ පැයේ ඒ විදියට වාඩි වෙලා ඉන්න. ඒ යන දෙයට යන දෙන්න කරන දෙයක්වත් නැහැ. මොක කරන්නේ? අන්න මේ ඕන එකෙක් වරෙන් ඇවිල්ලා ඕන මගුලක් කරලා ඵලයන් කියලා ඒ පැය වාඩි වෙලා ඉන්න. ඊළඟට ඒ පැයක් විතර වැඩි දින පුළුවන් නම් ඒකත් කරන්න.
ඒ සයිමාස්.
ඔව් කරගෙන යන්න. පොපින්.
පොපින් ෆයිනන්ස් එක දෙවන් සර්. ඊළඟට තව කාට හරි අවස්ථාවක් තියෙනවා සූමතවසවා වාචික ප්‍රකාශයක් හෝ වාචික ගැටලුවක් ඇතනම් ඉදිරිපත් කරන්න.
දැන් නම් ප්‍රශ්න ඉවරෙටම ඉවරයි වගේ. නම තාපව ගියයි දන්නේ ඔබ වහන්සේ කලින් කිව්වා වැඩි කියලා.
බලමු සෙමස්. ගැටලුවක් නැතත් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න පුළුවන්. මට ස්වාමීන් හරි. චින්තා අන්විත කළ ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. නාමන්ත ඔයා මොන හරි අහන්න හැදුවා නම් කමන්නේ නවතින්න.
නෑ 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 මම මේ අඩුවක් පුළුවන් නම් ඉදිරියට එන්න ගියේ හරි දැන් කතා කරනවා ඔයාට අවස්ථාවක් දෙන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි.
හොඳයි
මටත් ස්වාමීන් වහන්සේ ඔය දැන් හයන්ති කිව්වා වගේ අත්දැකීම් එනවා. ඒකෙදි මේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා එක සිටුේෂන් එකක්. ඒ කියන්නේ දැන් මට ස්වාමීන් වහන්සේ ඉස්සරහ ඉඳලම මේ ගොඩක් දුර මේක භාවනා කරන්න ඉස්සරහ ඉඳලම තිබ්බ ප්‍රශ්නයක්. මේ ගොඩක් දුර භාවනා මේ ඩ්‍රයිව් කරන්න බෑ. ඩ්‍රයිව් කරනකොටත් නිින්ද යන ගතියක් තිබ්බා. ඉතින් මම කොහොමත් ගොඩක් දුර ඩ්‍රයිව් කරන්නේ නැහැ. ඉතින් මේ ළඟදි වෙච්ච දෙයක් තමයි දැන් සාමාන්‍යයෙන් මම පරයන්කය කරන්නේ රෑට හුඟක් වෙලාවට පැය 3-4 වගේ යනවා. ඉතින් ඒක කියන්නේ අර අනිශ්චිත තැනට වැටෙනවා. ඉතින් එකෙන් අවදි වෙන්න වෙලාව, ඉතින් අවදි වෙන වෙලාවට සමහරවිට පැය 3-4, එතකොට නිදා ගන්න හම්බ වෙන්නේ නිකන් පැය සමහරවිට 2-3-4 වගේ තමයි. ඉතින් මට තේරෙන්නේ නැහැ ඒක නිසාද කියලා. ඊළඟට දවස් 30 මේ නිදිමත තියෙනවා. ඒක නිකන් නිදිමත දැන් ටිකක් වැඩි වෙලා තියෙන ගතියකුත් තියෙනවා. ඒකත් බලපානවද කොහෙද? මේ ටිකක් දුර ඩ්‍රයිව් කරන්න ගියාම දැන් ඉස්සර වෙච්ච නැති එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් ස්ටොප් එක හරි නවත්තලා ඉන්නකොට ඉස්සර නම් වාහනේ රිලීස් වෙලා ගිය ගතියක් තිබුණ නැහැ. දැන් තේරෙනවා මේ එතකොට ඒ යන නින්දට මේ ෆුල් මං හිතන්නේ බොඩි එක රිලැක්ස් වෙනවා ඇති. මේ පාර තේරුණා බ්‍රේක් එක රිලීස් වෙලා වාහනේ ඉස්සරහට ගිහින් හැප්පෙන්න ගිහිල්ලා තිබ්බා. ඉතින් අර හයියෙන් හැප්පෙන්නේ හැප්පුණා ස්ටොප් එකේ ඉන්න වෙලාව නිසා. ඒ වුණාට දැන් මට තේරෙනවා මේ බොඩි එක රිලැක්ස් වෙලාම යනවා කියන එක තමයි වෙන්නේ ඒ පොඩි නින්දෙදිත් කියලා. මේ බොහොම සුළු වෙලාවකට වෙන්නේ. ඒක මට තේරෙන විදිහට අර භාවනාව වැඩි වෙලා අර අනිශ්චිත තැන ඉන්න එක වුණහම එන නිදිමත වැඩි වෙන එකෙන් වෙන්නේ වගේ එකක් තමයි තේරෙන්නේ. ඒ ඒ ඒ ගැන මොන හරි උපදේශයක් ගන්න පුළුවන්ද කියලා ස්වාමීන් වහන්ස?
ඔව්, ඇත්තටම මේක අඳුනගත් එක වටිනවා. සාමාන්‍ය වාහනයක් ඩ්‍රයිව් කරනවා කියන්නේ මේ ලොකු වෙලාවක් නිින්ද යන්න ඕනේ නැහැ. අනුතුරක් වෙන්න තමුන්ට විතරක් නෙවෙයි වටපිටාවේ කට්ටියට තව කවුරු හරි වාහනේ වෙන කෙනෙක් යනවා නම් එයාට මගීන්ට ඔක්කොටමනේ අනතුරු එන්නේ. එතකොට ඒක නිසා ඒක ගැන මේ විදිහේ ප්‍රශ්නයක් මට තියෙනවා කියලා අඳුනගත්ත එක වටිනවා. අඳුනගත්තට පස්සේ අපිට යම්කිසි පිළිතුරක් නැත්නම් උපක්‍රමයක් ඒ සඳහා යොදන්න පුළුවන්. දැන් ඔය පිටරටවල මිනිසුන්ගේ සාමාන්‍ය පුරුද්දක් තියෙනවා. මොකද්ද? බිව්වොත් සාමාන්‍ය වාහනේ අතර ගන්නෙ නෑ. ඒ වෙනුවට ඒගොල්ලෝ සමහර විට වාහනේ තියුණ දැනම තියලා අන්න මේ ට්‍රේන් එකක හරි කොහොම හරි ගමන් කරනවා. ඒ විදිහ දෙයක් තියෙනවා. පහුගිය දවසක වීඩියෝ එකක් තියුණා. අන්න මේ අම්මා කෙනෙක් අර බබෙක්ව කරත් එක තියාගෙන ඇවිල්ලා ට්‍රේන් එක ඇතුලේ නවත්තලා එළියට යනවා කෝල් එකක් ගන්න. දායි එතකොට දොර වැහෙනවා, ට්‍රේන් එක යනවා. ඒ ළඟ ඉන්නවා කොල්ලෙක් බීලා කියන්නේ ඌට කෙලින් හිට ගන්න බෑ. හැබැයි ඒත් ඒ මිනිස්සු දන්නවා මම මේ වගේ තත්ත්වයක ඉන්නේ, යම් කිසි විදියක හැකියාවක් තියෙනවා. මෙයා ගිහිල්ලා බලනවා අර කරත්තේ අනේ පොඩි බබෙක් ඉන්නවා. ඊළඟට මොකද කරන්නේ? මේ වැනි වැනි කරත්තේ අරගෙන බහිනවා ඊළඟ ස්ටේෂන් එකකින්. බහැලා ගිහිල්ලා බිත්තියකට හේත් වෙලා කරත්තෙත් එතන තියාගෙන අර වැටිලා ඉන්නවා බිම. දැන් මේ බේබදුකමට මිනිස්සු බිම වැටලා ඉන්නේ. හැබැයි ඒ අතරේ අනිත් පැත්තෙන් අනිත් අතින් කරත්තෙත් හොලෝ හොලෝ තමයි ඉන්නේ. ඉතින් ඔහොම පැයක් භාගයක් විතර යනකොට අන්න මේ අම්මා ඇවිල්ලා ඊළඟ මේ ඊළඟ ට්‍රේන් එකේ අන්න මේ මිනිස්සයාට බදාගෙන පුදුම ස්තුතියක් කරන්නේ. අර බීලා වුණත් කලයුත්ත දන්නවා. අපහසුතාවයෙන් වුණත් කලයුත්ත දන්නවා. ඉතින් මිනිස්සු කියලා තිනවා මේ බිව්වත් මේ මිනිස්සයා මෙන්න මේ තමුන් කලයුත්ත දන්න කෙනෙක්, හදවතක් තියෙන මිනිස්සෙක් කියලා ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට බීලා ඉන්නේ මේ විදිහේ ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒ බව දැනගෙන සුදුසු විදියක කටයුතු කරනවා. බීපු වෙලාවට වාහනයක් අතර ගන්න සුදුසු නෑ. මේ විදියට බීලා වුණත් අවශ්‍යතාවයේදී මොනවා හරි අන්නේ උපකාරය කරන්න වෙන්න පුළුවන්. අන්නේ විදියට යම් කිසි විදියක දැන හඳුනගෙන කල්පනා කරලා වැඩ කටයුතු කිරීලක් තියෙන්නේ. මේක මේ අර අදිස්සියට නිකන් මේ එක්සයිට් වෙනව නෙමෙයි. ඒ වෙනුවට දැනුවත්ව කටයුතු කරනවා. එතකොට ওই විදිහේ දෙයක් තියෙනවා නම් ඒ පිළිබඳ ප්‍රවේශම් වෙන්න ඕනේ. වාහනයක් අතර ගත්තාම වර්ධින්න යන්නේ බොහොම සුළු තප්පර ගානයි. ඒ වෙලාවේදී බලන්න මම ප්‍රමාණාත්මක නිින්දක් ගන්නවද. එතන ඔය මේ මෙඩිටේෂන් එක පොඩි පැටලෙවිල්ලකුත් තියෙනවා. එතකොට දැන් ඒ දෙක සමබර වුණාම සාමාන්‍ය නිින්දෙන් අපිට ටිකක් ඇත්තටම පැය ගණනක් අඩු කරන්න පුළුවන්. නමුත් අන්න මගේ නිින්ද ප්‍රමාණාත්මකද? අපි හිතමු පරයන්ක පැය ටිකක් එකතු කරන්නකෝ, නිදි පැය ටිකක් එකතු කරන්නකෝ. ওই ටික ඔක්කොම එකතු කරාම සාමාන්‍යයෙන් වැඩිහිටියෙක්ට නම් පැය 8ක වගේ හතක අටක වගේ නින්දක් අවශ්‍යයි. එතකොට එන්නේ කාලේ මට ලැබෙනවද කියලා බලන්න. එහෙම නැත්නම් නින්දෙන් පොඩ්ඩක් වැඩි කරන්න. එහෙම නැත්නම් දවසේ මැද පොඩි විනාඩි 20ක නැප් එකක් දාන්න. අන්න ඒ විදිහට මොන මොන හරි උපක්‍රම ටිකක් හොයාගන්න පුළුවන්. එතකොට නින්ද කියන එක අවශ්‍යයි. සක්මන් පරියංග විතරක් කරා කියලා කියන්නත් බැ, හරියන්නේත් නැහැ. මොකද මේ නින්දෙදි වෙන අත්‍යවශ්‍ය ක්‍රියාවලි තියෙනවා. එතකොට අපි හිතමු පරියංග ඉන්න වෙලාවේ නම් ඒ වගේම රිලැක්සිං ඉෆෙක්ට් එකක් තියෙනවා කියලා. එතකොට බලන්න මම පැය කීයක් නිදිය ගන්නවද, මම පැයක් නින්දට තව කැප කරනවද කියලා බලන්න. වෙහෙස මහන්සි වෙන කෙනෙක් නම් දවස පුරාවට හිට මෙහෙට රැකියාවලට යනවා නම් එතකොට විවේකයක් අවශ්‍යනේ. අන්න ඒ සමබරතාවය හදා ගන්න ඕනේ. සමහර කෙනෙක්ට හවස් වරි නිදිමත නැති වෙනවා, විනාඩි 15ක් 20ක් පොඩි නැප් එකක් දැම්මහම. දැන් ප්‍රශ්නයක් තියෙනවා, ප්‍රශ්නෙට යම් කිසි උත්තරයක් හොයා ගන්නවා. නැත්තම් ඩ්‍රයිව් කරන්න කලින් කෝපි එකක් වගේ අරගෙන සූදානම් වෙනවා. ඔය ශිල්පේ සාමාන්‍ය ඔය මේ අපි කියන්නේ ඔය වාහන ඔය ලෝරි හැන්ඩල් කරන කට්ටිය, ඒ වගේ කට්ටිය ගාව හොඳට තියෙනවා. ඒගොල්ලෝ කවදාවත් නිදිමත වෙලාවක වාහනේ අතර ගන්නේ නැහැ. එක්කෝ පාරයිනේම නවත්තලා මේ නිදිය ගන්නවා. එහෙම නැත්නම් බුලත් පිටක් කනවා. එහෙම නැත්නම් කෝපි එකක් බොනවා, තේ එකක් බොනවා කියලා ඒගොල්ලෝ දන්නවා. මොකද එහෙම දන්නේ නැති කට්ටිය පාරේම ඉන්නවා නම් වැඩිකල් රැඳෙන්නේ නැහැ ඒ ජොබ් එකේ. කොමිනිය පිටිම මැරිලා ගිහලා අහවර වෙනවා. මොකද මේ එහෙම කරන්න බෑ ඒ රස්සාව. එතකොට මේ රෑ 30 යන්නේ සමහර විට. දවසට පැය 10 12 වාහනේ ඩ්‍රයිව් කරනවා. ඒ වගේ කෙනෙක් දන්නවා හොඳටම ශිල්පේ. මේ වෙලාවට යන්න හොඳ නැහැ. මේ තප්පර ගණනයි යන්නේ වර්ධින්න කියලා ඒ දැන හඳුනා ගැනීම තියෙනවා. ඒකත් එක්ක තමයි අන්න ඒකට මුහුණ දෙන්නේ. ඒ වගේ දැන් අපි මේ ප්‍රශ්නේ දන්නවනේ. මේම දෙයක් තියෙනවා රිලීස් වෙලා යන්නම යනවා සමහර වෙලාවට. ඒ වෙලාවට අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ කියන පිළිතුරු ටිකක් හොයාගන්න බලමු. ඒ සඳහා සමහර විට නින්දට තව පැයක් හැප කරන්න වෙයි. එහෙම නැත්නම් අතරමැද දවසේ අතරමැද පොඩි විවේකයක් ගන්න වෙයි. නැත්නම් අර විදියට කෝපි එකක් බොන්න වෙයි. දන්නේ නැහැ. ඒක තමන් හොයලා බලන්න ඕනේ. මොකද්ද මට මේ වෙනින් කරන්න පුළුවන්? සාමාන්‍යයෙන් මේ ඇඟට යම්කිසි නින්දක් විවේකයක් අවශ්‍යයි. ඒක සම්පූර්ණ අයින් කළා දාන්න බෑ. ඒක සම්පූර්ණ අයින් කළා දාන්න බෑ. ඒ වෙනුවට ඒකට අඩුම ගානේ පැය 5ක් 5ක්වත් දෙන්න ඕනේ. තව පැය දෙකක් විතර සමහර විට මේ පරියන්කයක් කරනවා නම් එතකොට පැය 7 හරි කියමුකෝ. ඒ වගේ තියනවාද කියලා බලන්න. ඒ වගේ සමබර වීමක් අවශ්‍යයි. ඉතින් ඒ සඳහා යම් යම් උපක්‍රම ටිකක් හොයාගමු. ඕක නිකම්ම මේ නිකන් අතහැර දාන්න එපා. ඔය වගේ ඒවා ගැන පොඩ්ඩක් හොයිට වැඩි අවධානයක් දෙන්න ඕනේ. මොකද ඔය වගේ දෙකදී බොහොම තප්පර ගණනක වෙනසක් තියෙනවා. තප්පර ගණනක වෙනසකින් ලොකු ප්‍රශ්නයක් එමත් වෙන්න පුළුවන්. ඒකින්ද අපි දන්නවනේ අර බීපු මනුස්සයා බලන්නේ මනුස්සයා බීලා ඉන්නේ කියලා දන්නවා. මේ විදිහට මේ වගේ සිදුවීමක් වුණා, මේ කෙනෙක් අසරණ වෙලා ඉන්නවා කියලා දන්නවා. ඒ බේබදුකම අතරින් මේ සිදුවීම දැන හඳුනගෙන අර මේ වැනි පුදුමයි ඒ වගේ එහෙම දෙයක් දකින්න ලැබෙන එක. වැනි එක බාලික අතක බෝතලයක්. ඒක බිබී තමයි මේ වැඩ කරන්නේ. ඒක බිබී තමයි මේ 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 අර කරත්තේ තල්ලු කරන්නේ හට මෙහාට මේ හොලවන්නේ ළමයා හැරෙනවා. ඉතින් ඒ වගේ මිනිහෙට එහෙම වැඩ කරන්න පුළුවන් නම් අපිට බැරි. මොකද ප්‍රകൃති සිහියෙන් ඉන්නකොට එන්නේ වගේ සුදුසු දේ බලලා ඒ විදිහට කටයුතු කරමු. එතකොට ওই ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඕක සඳහා මට හිතෙන්නේ අර පැය ගාන බලලා දවසේ අතරමැද පොඩි විවේකයක් ගැන පොඩ්ඩක් කල්පනා කරලා ඒ විදිහට කටයුතු කරා නම් ඕක විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක්.
එහෙම ස්වාමීන් වහන්සේ, ඒකේ ස්වාමීන් වහන්සේ නින්ද මට ඉස්සරින්දලම තිබ්බ ප්‍රශ්නයක්. මට කියන්නේ මට තේරෙන විදිහට පොඩි කාලේ ඉඳලම මට අවුව වැටුනහම නින්ද යනවා වගේ එකක් තියෙනවා. ඉස්කෝලේ යනකොටත් එහෙමයි. මේ නළලෙන් දෙපැත්තම ගෙඩි ගැහිලා තිබ්බේ අර සිටි බස් එකේ අර පටිය වගේ එකට නළල ගිහිල්ලා සෙට් වෙනවා. ඉඳගෙන හිටියාම දෙපැත්තම වැදිලා වැදිලා ගෙඩි ගැහිලා තිබ්බේ. මේ ඒ ඉස්කෝලේ යන කාලේ කියන්නේ ක්‍රවුඩඩ් බස් එකක වුණත් හිතගෙන නින්ද යනවා. හරියට හැබැයි හෝල්ට් එකේදී හැරෙනවා. ඒක ඉස්සරින්දලම තිබ්බ එකක්. මේ භාවනා කරලා අරම ඒව නෙමේ. ඉතින් මෙහෙදිත් ඔය නින්ද ප්‍රශ්නේ තිබ්බ නිසා මම දුර ඩ්‍රයිව් කරන්නේ නැහැ. ඩේරිත් වැඩි ඩ්‍රයිව් කරන්නේම නැහැ. මෙදා හැබැයි අර ඇත්තට මුනේ ඊට කලින් දවසේ පැය 4ක් විතර ගියා පාරයන්ක. ඊට පස්සේ මට නිදා ගන්න තිබ්බෙත් පැය 2යි. ඒ එදා යන්නම වුණ ගමනක් අපොයින්ට්මන්ට් එකක් තිබ්බ නිසා ඉතින් අර ඒ සිටුේෂන් එක ආවා. දැන් මට තේරුණේ එතන වෙනස අර දැන් ඉස්සර ටෙන්ෂන් එකක් බොඩි එකේ තිබ්බ නිසා තමයි නිින්ද ගියත් අර එතන වාහනේ මූව් වෙලා තිබුණේ නැහැ. දැන් බොඩි එක ෆුලි රිලැක්ස් වෙන එකක් ඇවිල්ලා තියෙනවා කියන එක තමයි තේරුනේ. අර ඔබ වහන්සේ කිව්වා අනිත් ඔක්කොම මම ට්‍රයි කරලා තියෙනවා. චුයින් ගම් කන එකද, කෝපි බොන එකද, මාව කොනිත්ත ගන්නවා. ඇත්තටම දුවගේ පීඩියාට්‍රිෂන් හිටන් මට මාරු කරන්න වුණා. මේ 40 මිනිත්ස් ඩ්‍රයිව් එකක් තිබ්බේ එතනට යන්න බැහැ මට පස් පාරක්වත් නිින්ද යන්න නැතුව. ඊට පස්සේ මේ ළඟම තියෙන කෙනා මාරු කරා. ડોක්ටර් හොඳ නැහැ, උන්ට දුර යන්න බැරි නිසා මාරු කරා. ඒ ප්‍රශ්නේ දිගටම තිබ්බ එකක්. දැන් අර අනිත් ප්‍රශ්නේ අර නිදා කියන්නේ දවල්ට නැප් එක ගන්න එකේ ප්‍රශ්නේ. ඒකත් ස්වාමීන් වහන්ස සතියට දාපු ගමන් ඒ නිින්ද මේ යනවා වෙලාව අල්ලන්න බෑ. ඇලාම් එක තිබ්බහම සමහර වෙලාවට අර මට තේරෙන විදිහට නම් අර මම යන්නේ ඇති තැනින් එළියට එනවා වගේ. ඊට පස්සේ නිකන් තෝන්තු වෙලා වගේ ඉන්නේ. ඊට පස්සේ ඩ්‍රයිව් කරනක ඊට වැඩිය කන්ෆියුසින් වගේ එකක් තියෙනවා. පොඩක් වැඩි පොඩ අවුල් රටාවක් තියෙනවා.
ඒක තමයි ඔතන ඇත්තටම මේ 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 පුණුවත් එක්ක පටලෝගත්ත ගතියකුත් තියෙනවා. ඒ දැන් අර සාමාන්‍ය ඔය නිින්ද යන කතාව කියන්නේ ඒ කියන්නේ ඇත්තටම නිදිමතයි. ආයි නිකන් ආයි කෙලින්ම නිකන් අතෑරිලාම යනවා. ඒ ඔය කියන්නේ පැය දෙකක් නිදියගෙන නිකන් ඒ අය මොන කරලා නවත්තන්න බෑ. ඉතින් ඒ වෙලාවට අර වගේ දෙයක් නොකර ඉන්න එක තමයි වටින්නේ. මොකද මේ ඒ මේ ඔය සිහියම නෙවෙන්න පුළුවන්. ඔය විදිහට නිින්ද යන්නේ ක්‍රියාවලියේ ඇඟ ඉල්ලනවා එක. එතකොට ඒකයි මේකයි පටල ගන්න හොඳ නෑ. අර පරියන්කි දෙන එක වෙනයි. සාමාන්‍ය නැප් එකක ස්වභාවය තමයි නැප් එකේ අර ඩීප් මොකද ඩීප් මේ තියෙනවනේ ස්ලීප් ස්ටේජස් තුන. ඒ ඩීප් එකට යන්න දෙන්නේ නැහැ. ඩීප් එකට ගියොත් එහෙම විකාර වෙනවා. ඩීප් එකට ගියොත් විකාර වෙනවා. ඊට පස්සේ නැගිටින්න බෑ පැය ගානකට. අන්නේ ඒ විදිහට යම් කිසි ටයිම් එක බලන්න ඕනේ. සමහර වෙලාවට එක එක්කෙනාට එක එක විදිහට කාලය වෙනස් වෙනවානේ. මේ සාමාන්‍ය 20 මිනිත්ස් තමයි කියන්නේ ඒ වෙලාව ඕකේ කියලා. ඉතින් ඒ නිින්ද අනිවාර්යෙන් පැය පහකවත් නිින්දක් ලබන්න නැත්තම් ඔය කියන විදිහට ඔය ප්‍රශ්නේ අමාරුයි. අනිත් එක අර සමහරු ඉන්නවා නිින්දේ පුදුම නිදි. ඒක නිදි ගන්න පුළුවන්. ඒ පුදුම පිනක් එක පැත්තකින්. බස් එක ගිහිල්ලා ඉටගෙන බුදිය ගන්න පුළුවන්. සීට් එකේ ගිහිල්ලා වාඩි වුණා මෙන්නේ නිදි. මම කල්පනා කළා කොහොම නිදි ගන්නවද මේ මිනිස්සු මෙහෙම කියලා. මට නිකන් බලෙන්වත් නිින්ද යන්නේ නැහැ. නිකන් පැය 4 5 යන ගමන වුණත් නිකන් නිදි වගේ ඇස් පියාගෙන ඉන්නවා. එහෙම නිින්ද යන්නේ නැහැ. එහෙම නිින්ද යන්නේ නැහැ. මේ මොකද්ද මන්දා ඉතින් එක එක්කෙනාගේ ස්වභාවේ. ඉතින් තේරුම් ගන්න ඕනේ ඉතින් ඒක තේරුම් අරගෙන වැඩ කටයුතු කරන්න. නුසුදුසු වෙලාවට ටැක්සියක් අරන් යන එක ලාභයි මං හිතන්නේ. ඒ වගේ එකක් ලාභයි. මොකද මේ ඊට වැඩිය අනතුරක් ගන්න ඔය. එහෙම නැත්නම් වෙන කවුරු හරි තියා ගන්න වෙනවා ඩ්‍රයිව් කරන්න. ওই විදිය මොකක් හරි විසඳුමක් හොයාගන්න අනිවාර්ය පැය පහක් බුදිය ගන්න. ඊට වැඩිය අඩු කරන්න එපා නින්ද. ඒතරේ මේ මං කියන්නේ මේ පැය 7 මං කැල්කියුලේට් කරලා කියන්නේ මේ පරියන්ක පැය දෙකක්වත් දාලා. ඉතින් එහෙම නැතුව අමාරුයි කරන්න.
බොහොම පිං ස්වාමීන් වහන්සේ.
ධර්මස්සන.
බොහොම පිං ස්වාමීන් වහන්සේ ඊළඟට ධනංජය මහත්මයා ඉදිරිපත් වෙලා හිටියා අතකෝස් වගෙන.
තෙරුවන් සරණයි. අවසරයි අපේ හැමදුරනේ. මේ මයිතනේ ගොඩක් වෙලා ගියා. මම ඊටාම කෙටියෙන් මගේ ප්‍රකාශය කරන්නම්. අර මම මේ ළඟදී ඇහුවා අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ කායගත සති සූත්‍රය. ඉතින් ඒකේ කියපු විදියට මට අන්තට්ටුවක් ඇවිල්ලා දෝ කියලා මට හිතෙනවා. මේ ස්වාමීන් වහන්සේ අද කිව්වා වමනය ගැන. ඒ කියන්නේ අපි කරන දේවල් ඔක්කොම එකහු වුණාම සැදෙන දේ. ඉතින් ස්වාමීන් වහන්සේගේ එක දේශනයකදී මං ඇහුවා අපි කෑම ගන්න කලින් ඒ කෑම පිඟානේ තියෙන දේ අපිට ඕනම එක්කෙනෙක් එක්ක බෙදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක අපි ඇඟුවට පස්සේ ඒක ඉඳුල් වෙනවා. ඊට පස්සේ ශරීරයට ගියාට පස්සේ ඒක වමනේ බවට පත් වෙනවා. ඊට පස්සේ ඒක අසුචි වෙලා නැති වෙනවා කියන එක. ඉතින් මම මට එතන තිබ්බ අපහැදිලි දේ තමයි අර ස්වාමීන් වහන්සේ අද තාම හොඳින් කිව්වා වගේ ප්‍රකාශ කෙරුවා වගේ එතෙන්ට තමයි අපි එන්න ඕනේ මේ සතියත් එක්ක. ඒ වගේම තව දෙයක් මම අද ඉගෙන ගත්තා ධම්මසරණ ස්වාමීන් වහන්සේ දේශනාවේදී මේ මේ සමාධිය කියන දේ සහ මේ විදර්ශනාව තමයි ස්වාමී අපේ බුදුරජාණන් වහන්සේ අලුතෙන් මේ ලෝකයට ප්‍රකාශ කෙරුවේ කියන එක. ඉතින් ඒකත් මට අද ඉගෙන ගන්න ලැබුණා. ඉතින් මම මේ සංවිධායක මණ්ඩලයට ඉතාම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරන අපේ ස්වාමීන් වහන්සේට මේ දේ සිදු කිරීමට මේ පළවෙනි වර මම මේකට සම්බන්ධ වුණේ. ඉතින් සියලු දෙනාටම තෙරුවන් සරණයි.
හොඳයි. එතකොට අත්දැකීමක් කොහොමද මේ තමන් එක්ක ගැළපිලාවේ කියන එක ප්‍රකාශ කරන්න උත්සාහ ගන්නේ? ඉතින් අර කියන වගේ මේක ක්‍රමානුකූල ප්‍රතිපදාවක්. සාමාන්‍යයෙන් ඔය දැන් භික්ෂුවකට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ පාත්‍රයේ තියෙන ආහාර ඉඳුල් කරොත් අන්න එකට ඇනුවොත් ඒක තව කෙනෙක්ට ප්‍රසන්න වෙන්නේ නැහැ. ඒක තව කෙනෙක්ට මේ දෙන්න හැකියාවක් නැහැ. එතකොට අන්න අර අනන්නැතුව පැත්තකින් වැළඳුවොත් අන්න බුදු කෙනෙක් කියනවා අන්න මුල කොටසත් බුදුවරේට කැපයි, මැද කොටසත් බුදුවරේට කැපයි, අග කොටසත් බුදුවරේට කැපයි කියලා ප්‍රකාශ කරනවා. එතකොට අර බමුණෙක් තමුන්ගේ ආහාරපත අරගෙන අරගෙන ඉන්නකොට බුදුහාමුදුරුවෝ පිණ්ඩපාතේ වැඩලා. එතකොට කියනවා භාග්‍යතුන් වහන්සේ මම මේකේ වළඳලා තියෙන්නේ භාගයක්. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මුලින් පූජා කරත්, මුල කොටසෙන් පූජා කරත් අපි බාර ගන්නවා, බුදුවරයෙක් බාර ගන්නවා, මැද කොටසෙන් පූජා කරත් බාර ගන්නවා, අග කොටසෙන් පූජා කරත් බාර ගන්නවා. හැබැයි අර ඇනුවට පස්සේ ඒක මේ අර භුක්තියට ගිහිල්ලා ඉවරයි. ඒ කියන්නේ අනන් නැතුව අර වෙන් වෙන්ව තිවිද්දි අර කටෙන් කට ආහාර ගන්න කොට වෙන දේ ගැන කියන්නේ. සාමාන්‍යයෙන් දෙමව්පිය දරුවන්ට කැපයි. දෙමව්පිය දරුවන්ට ඒක අපිරියාවක් දනවන්නේ නැහැ. අන්න සමහර විට තාත්තා අනපු එකෙන් අම්මා අනපු එකෙන් බත් කටක් ඉල්ලගෙන කනවා. එයා අනන කලාවෙනුත් කියන්න පුළුවන් සාමාන්‍ය රසට කාපු කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා. ඒ අනන විදියෙන් අල්ලන්න පුළුවන් රසට කාලා පුරුදුද නැතිද කියලා. ඉතින් ඒ එහෙම දේවල් තියෙනවා. එතකොට අර සාමාන්‍ය ගනුදෙනුවට අහම අන්න ඉඳුල් වුණොත් ඒක කැප නැහැ. ඊට පස්සේ මේ ඉඳුල කටට ගියාම කොහොමත් එතනින් එහාට ඉතින් කොහොමවත්ම ගොඩ ගන්න බෑ. විකලය ගියාම වමනේ තමයි. ඊට පස්සේ අනිත් පැත්තෙන් අසුචිය තමයි. ඉතින් ඔන්න විදිහේ පරිවර්තනයක් මේ ආහාරෙත් තියෙනවා. ඕනම දෙයක මේ චක්‍ර තමයි කැරකෙන්නේ. දැන් ඔය අසුචිය නැවත ආහාරයක් වෙලා අන්න කාලෙකින් නැවතත් අර චක්‍රේ මුලට එනවා. ඉතින් ඔන්න විදිහේ චක්‍ර කැරකෙවිල්ලක් නේ තියෙන්නේ. ඒ චක්‍රේ තමයි මේ අපේ හිත තුලක් තියෙන්නේ. සංසාර වටයක් කියලා කියනවා. සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ කියනවා මම මේ තිපරි වට්ටම් ද්වාදසාකාරම්. මේ විදිහේ වට තුනක් ඇති මේ 12 ආකාරයක් ඇති මෙන්න මේ ඥාන අවබෝධයක් මට පහළ වුණා. ඒක මේ මහා අමුතු අද්භූත දෙයක් නෙමෙයි. කියන්නේ මේ දුක කියලා මේ විදිහ ආලෝකයක් ඥානයක් මට පහළ වුණා පෙර නොඇසු නොවිරු. මේ දුක කියන එක පිරිසිඳ දැනගතියුත්තක්. මේ දුක කියන එක මම පිරිසිඳ දැනගත්තා කියන වට තුන විදිහට පෙන්වන්නේ ඕක. අන තුන් ආකාරයකින් මේ දුක පිළිබඳ අවබෝධයක් ලබා ගත්තා. මේ දුක කියලා පෙර නොඇසු නොවිරු ආලෝකය, මේ දුකට මේ දුක පිරිසිඳ දැනගතියුතු බවට පෙර නොඇසු නොවිරු ආලෝකය, මේ දුක පිරිසිඳ දැනගත්තා කියන එකට පෙර නොඇසු නොවිරු ආලෝකයක් මෙන්න මේ විදිහට පහළ වුණා කියලා කියනවා. එතකොට දැන් අද දවසේ අපි මේ කතා බහේදී තව එක එක්කෙනා අද්දැකීම් බෙදා හදාගත්තානේ. අන්න බලන්න ඔයිකුත් දුක් වෙනවා. එතකොට අපි මේ දුක ප්‍රතික්ෂේප කරන එක තමයි සාමාන්‍ය කරන්නේ. මේක මගහරින්න උත්සාහ කරනවා, මේ වෙහෙස නැති කරන්න උත්සාහ කරනවා, මේ ප්‍රශ්නේ විසඳන්න උත්සාහ කරනවා. ඒක නෙමෙයි මේ කියන පිරිසිඳ දැනගැනීම. ඒ වෙනුවට මේ දුකට තියෙන දේ. එතකොට තේරෙනවා මේ ඇවිල්ලා ගෙවිලා 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 අන්න යනවා. ගෙවෙනකොට තේරෙනවා ඔන්න මම පිරිසිඳ දකින්නවා මේ දුක. අන්න මේ විදිහට පිරිසිඳින්න උත්සාහ කරනවා මේ දුක. ඊට පස්සේ අන්න යම් දවසක තේරෙනවා ගෙවිලා ඉවර වුණා. ගෙවිලි ඉවරයි, තවදුරටත් අන්න පිරිසිඳ දකින්න දෙයක් නැහැ මේකේ කියලා අන්නේ ඔය විදිහේ අත්දැකීම කියන්නේ. එතකොට මේ අපි හැමෝම ඉන්නේ ඔන්න ඔය ප්‍රතිපදාවේ. ඔය ප්‍රතිපදාවේ ඊට පස්සේ ඔන්න ඔය වට තුන කියලා ඊට පස්සේ කියන දුකට හේතුව අන දුකට හේතුව කියන මෙන්න මේක තමයි දුකට හේතුව කියන පෙර නොඇසු නොවිරු ආලෝකයක් ඊට පස්සේ මෙන්න මේ දුකට හේතුව නැති කළ යුත්තක් කියන පෙර නොඇසු නොවිරු ආලෝකයක් මම මේ දුකට හේතුව නැති කරා කියන අන්න තුන් ආකාරයකින් දුකට හේතුව ඊට පස්සේ දුක්ඛ නිරෝධය ගැන කියනවා ආ දුක්ඛ නිරෝධය කියන්නේ මේ මේ දේ තමයි කියලා ඔන්න පෙර නොඇසු නොවිරු මේ දුක්ඛ නිරෝධය මම සාක්ෂාත් කළ යුතුයි මේ දුක්ඛ නිරෝධය මම සාක්ෂාත් කළා කියන වට තුන ඊට පස්සේ මාර්ගය විදියට කියනවා මෙන්න මාර්ගය කියලා පෙර නොඇසු නොවිරු මේ මාර්ගය වැඩි යුත්තක් බව අපි මේ කරන්නේත් ඒක තමයි මාර්ගයේ වැඩි වඩනව නැවත නැවත අන්න මාර්ගයේ වඩලා අහවර කරා කියලා තුන් ආකාරයකින් වට තුනකින් අන්න කියනවා මේ තිප්පරි වට්ටම් ද්වාදස ආකාරම් මෙන්න මේ විදිහට වට තුනක් ඇති ද්වාදස ආකාරයක් ඇති මෙන්න මේ ඥාන අවබෝධයක් මට පහළ වුණා කියලා ජෝක ඔය වට්ටෙන් පිටපැනීමක් එක්තරා විදියක පිටපැනීමක් අන්න මේ විනිවිද යන මේ වටේ තමයි කැරකෙන්නේ ඔය වටේ කැරකෙන්න පුළුවන් ඕන කාලයක් කැරකෙන්න පුළුවන් සාමාන්‍ය ඔය භ්‍රමණ වස්තුවක තියෙන ඒ විදිහේ ගුණාංගයක් එයා ඒ චක්‍රයෙන් පිටපයින්නේ නැහැ එයා ඒ වටවලල්ලෙන් පිටපයින්නේ නැහැ එයාගේ ආකර්ෂණයක් තියෙනවා එක පැත්තකින් ඇතුළට අනිත් පැත්තෙන් ආර භ්‍රමණය නිසා පිටට බලයක් තියෙනවා ඔය දෙක සමබර වීමක් තමයි ඔය භ්‍රමණයක් කියන්නේ ඒතර මේ වටේ ස්වභාවය තමයි ඕකෙන් පිටපයින්නේ නැහැ කොච්චර කාලයක් ගමන් කරත් ඒක යන්න පුළුවන් විභවය එන්නේ භ්‍රමණය තුල තියෙනවා. එතකොට අන්න පිටපයින්නවා කියන්නේ 아무තු වැඩක්. පිටපයින්නවා කියන්නේ 아무 තිස් විදිහක වෙහෙසක් පීඩාවකුත් තියෙනවා ඒකේ. මොකද පිටපයින්න ගියපු ගමන් ඔන්න උඩු යටිකුරු වෙලා විකාර වෙලා යනවා. නමුත් ඒක හොඳ දෙයක්. ඒ වෙහෙස පීඩාව හරහා ගියාම අන්න තේරෙනවා මම මේකෙන් ටිකෙන් ටික දුරස් වෙනවා. අර තියුණ ප්‍රණීත ආහාරය ඔන්න බෙදා ගන්නවා. බෙදාගත් ආහාරය අනනවා. අනඩු අනපු ආහාරය විකනවා ගිලිනවා ගිලපු ආහාරය අන්න අසුචියක් විදිහට පිට වෙලා යනවා ඔන්න ඔය ක්‍රියාවලිය ක්‍රමානුකූලව අත්දකින්න පුළුවන් ඉතින් ඒක බලන්න තමුන්ගේ ජීවිතේට ගැළපිලා ඉන්නේ කොහොමද දැන් අපි මේ කතා බහින්නේ මේ තේරුම් ගන්න ඕක බලන්න සක්මනකදී මම අත්දකින්නේ කොහොමද පරියන්කේදී කොහොමද මම අත්දකින්නේ අනේ එතන තමයි නියම වැඩේ තියෙන්නේ කොච්චර කතා බහ කරත් ගොඩ දාන්න බෑ අර විදිහට එදිනෙදා ජීවිතයේ සක්මන පරයන්ක කියන දේ හුරු කරන්න ඕනේ. හුරු කරලා බලන්න මේ මේ කියන කතාව මට ගැලපෙන්නේ කොහොමද? දැන් අද අපි දවසේ විදිහේ රචන තුනක් හතරක් ඇහුවානේ. අනේ ඒ වගේ මගේ ජීවිතේට මේක ගැලපෙන්නේ කොහොමද කියලා බලන්න. සක්මන කොහොමද මම කරන්නේ කියලා බලන්න. පරයන්ක කොහොමද මම කරන්නේ කියලා බලන්න. ඒක තමයි අර නිකන් විහිදිලා පැතිරිලා එන්නේ. ඉතින් ඒ සඳහා අවස්ථාව තමයි ඉතින් මේ අපි කාට කාටත් උදා වෙලා තියෙන්නේ නේද?
එමයි ස්වාමීන් වහන්සේ ගොඩක් පින් තෙරුවන් සරණයි
බොහොම පින් ස්වාමීන් වහන්ස මම හිතන්නේ අද දවසක් තියෙන කාලේ ඉක්මවලා තියෙන්නේ ඒ නිසා වෙන කවුරුත් ඉදිරිපත් වෙලාත් නැහැ ඒ නිසා මම ඔබ වහන්සේට පින් අනුමෝදන් කරනවා සියලු දෙනාටම පින් අනුමෝදන් කරනවා මේ නිසා කමඨාන් සිසුවාරයට රස්මු පින් මම පද්මනන්දාට නැවත පරිසරහන බාර දෙනවා
බොහොම
පින් නාමන්ත අවසරයි ස්වාමීන් වහන්ස මම දැන් ඉන්ද්‍ර ආරිරත්න මහත්මියට ආරාධනා කරනවා පුණ්‍ය අනුමෝදනාව කිරීමටත් ස්වාමීන් වහන්සේ වන්දනා කිරීමටත්
අද පද්මනෝනද හෝස්ට්
එහෙමයි ස්වාමීන් වහන්ස
අපි නැති දවසක් බලලා හෝස් කළානේ
එහෙමයි මං හිතන්නේ ඒක තමයි
ඒක තමයි නේ
අද නැති නෑ ඒකයි ස්වාමීන් වහන්ස
බොහොම පින් පත්මා අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස සාදු 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 ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි සහභාගී වී සිටින සියලු දෙනාගෙන්ම අවසරයි අද දින අපට ඉතාමත්ම වටිනා ධර්ම දේශනාවක් ඉතාම සරල විදිහට මේ විස්තර කළ දුන්න ස්වාමීන් වහන්සේටත් ඒ වගේම අපගේ සතිය පිළිබඳ සියලුම වාර්තාවලට ඉතාමත්ම වටිනා පිළිතුරු ලබා දුන් අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් ඒ වගේම අපහට මේ අවස්ථාව ලබා දුන් නිස්සරණ වනයේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත් එමෙන්ම මෙම වැඩසටහන සංවිධානය කළ සියලුම දෙනාටත් එවගේම සහභාගී වී සිටින අප සියලු දෙනාටත් මේ පිණින් සසර ගමන කෙටි කර උතුම් නිර්වාණ අවබෝධය කර ගැනීමට හේතු වාසනා වේවා කියා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දැන් දෙවියන්ට පින් කැමති පින් කැමති සත්වයන්ටත් අප රැස් කරගත් පින් අනුමෝදන් කරමු. ittavata ca ammehi